ಗರು ವಾಸುದೇವ ನಾಣೇಕ
ಗರು ಸಭಾಪತ್ತುಮನೆ ಅಪಿ ಮೇ ಮತಕಾಯಿ ಮೇ ಪಲಮು ಎಮ್ಮ ಔಷಧ ನಿಯಾಮನ ಅಧಿಕಾರಿಯ ಮೇ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಒಟ್ಟಿಗೆ ನೆಪುವೆಲ್ಲಾವೆ ಅಪಿ ಕಾಗೆ ಸತುರಟತ್ ಈ ವಗೇಮ ಪ್ರಶಂಸಾವಟತ್ ಹೇತು ಅನುಭವ ಒಬ್ಬತುಮಾ ದಾನ್ ದೆಂಗ್ ಮೇ ಔಷಧ ಮಿಲಗನ ಸಿಯರ ವಿಸ್ಸಕಿಂಗ್ ಎದಾಯಿಂದಲ ಅಪಹು ವೆಡಿಬೆಲಾ ತಿಯನ್ವ ಮುಳ್ವೆಲಾವೆ ಸ್ಟಿಯರ್ಟ ಪಹಕ್ ವೆಡಿಕರನ್ ಇಡದುನ್ನ ಮೇಪಾರ ದಾ ಹತರಕ್ ವೆಡಿಕರನ್ ಇಡದುನ್ನ ಡಾಲರೇ ವೆಡಿವೀಮತ್ ತೆಕ್ ತೊರಸಿಯರ ದಾನ ಮೇಕೆ ಏ ಉನತ್ ಇಷ್ಟೆಲ್ಲ ತಿಮುನು ಮಿಲಗನಂ ವಲಿಟ್ ವಡಾ ಅಡು ಬವಾಯ ಒಬ್ಬತುಮಾ ಪೆನ್ನ ನಮುತ್ ದೆಂ ಮಿನಿಸ್ಸು ಪುರುದ್ವೆಲಾ ತಿಯನ್ನೆ ತಂ ಜನ್ ತಮಂಗೆ ಔಷಧ ಅಗ್ಗನ್ನ ಏ ಗನ್ನ ಔಷಧೇ ಮಿಲ ವೆಡಿವೀಮಕ್ ವೇನೋ ದಂ ಏ ಅಯ ಮೇಕ ಇಷ್ಟರ ತಿಬುನೆ ಮೇ ಗಾಂತೆ ಕಿಯನ್ ಏಕ ದನ್ನ ಕಾಲೆ ಏಗೊಳ್ಳ ನೆಕ್ಸಿಯಂ ಗತ್ತೆಮನ ನೆಕ್ಸಿಯಂ ಗನ್ನ ಪಟಂಗತ್ತೆ ಮೇ ಮಿಲ ಅಡುಕಲಾಟ ಪಾಸ್ತೆ ದೊಸ್ತರ್ ವಲ್ಲು ಲಿಯನ್ನ ಪಟಂಗತ್ತೆ ಅಡುಕರಾಟ ಪಾಸ್ ದೈ ಏಕ ತಮೈ ವೆಡಿವೇನ್ ಏಕ ದಂ ಸಿಯರ್ ವಿಸ್ಸಕಿಂ ವೆಡಿವೇನ ಕೊಟ ಏ ವೆಡಿವೀಮೆ ಅಮಾರುವ ದಯನ್ ಮಮ ದನ್ನೋ ಮೇ ಕರೆನ್ಸಿ ವಲ್ಲ ಪ್ರಶ್ನೆ ಬಾವ ನಮುತ್ ಏಕ ಈ ಸಲ್ಲಿ ಅತೇನ ಅತಿ ಮಿನಿಸ್ಟರ್ ಉಂಟ ಓ ಕಾರಣಾವ ಹೇತು ಅಕ್ಕಟಿಯತ ಗೀಮೆಂಗ್ ಬಡಕ್ನೆ ಇದು ಏಕಟ ವಿಸಂದು ಮಗು ತೊಬತುಮಾಗಣೆ ಈಗ ಮಮ ದನ್ನು ನಮುತ್ ಏಕ ಮಮ ರಜೆಟ ಯಮುಕರನ್ನಿ ಮೀ ಔಷಧ ಎಕ್ತರ ಪ್ರಮಾಣೇಕಟ ಯಂ ಸಹನ್ಯಾಕ್ ರಜೆನು ಲಬಾದೆನ್ನ ವೇನು ಏಮನತ್ತ ಇತಾ ವಿಶಾಲ ಪಿರಿಸಗಟ್ಟ ಮೇ ಔಷಧ ಗಂಡ ಬೇ ಒಬ್ಬತುಮಾ ದಂ ಪೆನ್ನುವ ಮೇ ಔಷಧ ಭಾವಿತ ಕೊಚ್ಚರ ವೆಡಿವೆಲಾ ತಿಯನು ಅದಕ್ಕೆ ಏಕೆಂ ಪೇನ್ನೆ ಮೇ ಅಪೇ ರೋಗೀನ್ಗೆನ್ ಅಡು ಆದಾಯಮ ನತ್ತ ಮದಿ ಆದಾಯಮ ತಿಯನಾಯ ಪಾಲ ಮದಿ ಆದಾಯ ತಿಯನಾಯ ಮೇ ಬೇದ್ ಗಣ್ಣ ಪಟಂಗ ಏ ನಿಸಾ ಔಷಧ ಭಾವಿತ ವೆಡಿವೆಮಿನ್ ತಿಬೆನು ದಂ ಎತಗೊಟ್ಟ ಮೀಟ ಪೆರ ಏ ಬೇಹತ್ ವರ್ಗ ನುಗತ್ವಾಯ ದಂ ಗಣ್ಣ ಏ ಗನ್ನಾಯ ಈ ತಮಂಗೆ ಆದಾಯ ಸೀಮಾವಿಂದಗನ್ನ ಏ ಕರನ್ ಏ ಆಯ್ತ ತಮೈ ಮೇ ಮೂನು ದಿನ ವೆಲಾ ತಿಯನ್ನೆ ಸಿಯರ ಪಾಕ ಇಟ ಬಸ್ ಸಿಯರ ದಾಹತರ್ಗ ವೆಡಿವೀಮ ಇದು ಏಕೆಂ ಅತಿವೆನ್ನ ಅವು ಅಪಾಸುವ ಅಸಿರುತಾವೆ ಬಲಪಾನ ಆಕಾರ ತೇರುಂ ಗನ್ನ ಪುಳುವಂ ವೆನ್ನೆ ಅದ ತಿಬೆನ ಪೊದು ಜೀವನ ವ್ಯದಂ ಮಟ್ಟಮ ಅನುವ ಏ ಪೊದು ಜೀವನ ವ್ಯದಂ ಮಟ್ಟಮ ಅನುವ ಮಿನಿಸುಂಗೆ ಆದಾಯ ವೆಡಿವೀಮೆ ವಿದ್ಯಾಕ್ನೆ ದಂಟ ಆದಾಯ ವೆಡಿವೀಮ ದಂ ಮೂರ್ತ ಆದಾಯ ಗನ ಮಹಾಬ್ಯಾಂಕ್ ವಾರ್ತಾ ಗ್ಯಾನ್ ಮೂರ್ತ ಆದಾಯ ಅಡು ವಿಮಕ್ ಮೂರ್ತ ಆದಾಯ ಸ್ಟಬ ಆದಾಯ ಮೇ ತಿಯನ ಅದ ಮಿಲಗನ ಅನ್ನುವ ಲೋಕಗಾನ ಪೆನ್ನುವ ಮೂರ್ತ ಆದಾಯ ಇನ್ಫ್ಲೇಷನ್ ವಟ ಅಡು ಕರಪು ಹಾಮ ಅಡು ವಿಮಕ್ ದಗಿನ್ನ ತಿಯನೋ ಯಾಮ್ ಪ್ರಮಾಣ ಕೆಕ್ಕೊ ತಿಬುನು ತನಮಾಯಿ ತಿಯ ಮೇ ತತ್ವನ್ನ ಅಟತಿಯ ತಮೈ ಮಮ್ಮೆ ಪೆನ್ನಣ್ಣೆ ಮೇ ಮೇ ಮಿಲ ವೆಡಿವೀಂಬಲ ಅಮಾರುವ ತಿಯನವಾಯ್ಕ ಲೀಲಗಡ ಮಮ್ಮೇನುವ ಮೇ ಮೇ ವಿಶಾಲ ಉಪಜ್ಮಾಗೆ ಕಥಾವೆ ಕಿವ್ವೆ ಮಮ್ಮ ಕಥಾ ಕಲೆ ಚಾನಲ್ ಕರ್ನ ಆಯಾಯ್
ಹೋನರಬಲ್ ತಾರಕ ಪಾರ್ಲ ಸೂರ್ಯ ವಿಲ್ ಟೇಕ್ ದ ಚೇರ್.
ಔಷಧ ಫಾರ್ಮಸಿ ಮಿಲದಿ ಗನ್ನ ಪ್ಯಾನಡಾಲ್ ವಗೆ ಏಕಾಕ್ ವಗೆ ಅತ್ಯವಶ್ಯ ಬಹು ಬಹುಲವ ಭಾವಿತಾವಿನ ಏಕಾಕ್ ಫಾರ್ಮಸಿ ಗನ್ನ ಪುಳುವಂಗ್ ಔಷಧಿ ಗನ್ನ ಪುಳುವಂಗ್ ನಮ್ಮ ಈಟ ವಡ ವಿಶೇಷಜ್ಞ ವೈದ್ಯವರು ನಿಯಮಕರಣ ಬೇತ್ ಫಾರ್ಮಸಿ ವಲಿಂಗ್ ಅರಗನ್ನ ಪುಳುವಂಗ್ ಜನಗಹಣ್ಯ ಮೇ ರಟೆ ಸಿಯಟ ಪಣಾ ಪಮನಾಯಿ ಕೆಲೈ ಮಮ ಹಿತ ಸಿಯಟ ಹತಲಿಯ ಮೇ ರಟೆ ಅಡು ಆದಾಯ ಮಟ್ಟಮೇ ಅಭಿಗತ್ತು ಮೇ ರಟೆ ಆದಾಯ ಮೇ ಸಿಯಟ ಪಣಸ್ ಏಕಾಕ್ಯ ಇಯಲ ಆದಾಯ ಲಭನ ಸಿಯಟ ವಿಶ್ಸಟ පාලම ආදායම් ලබන 20% තියෙන්නේ මේ රටේ ආදායමෙන් 5%. මෙන්න මෙයනි පරතරයක් තුල ජනගහනේ 50%ක බාන ප්‍රමාණයකට සිද්ධ වෙන්නේ කෙලින්ම ළඟම තියෙන ඩිස්පෙන්සරියට රෝහලට යන. දැන් ඒ ඔබතුමා ඒක පෙන්නවා. දැන් කොච්චර වැඩි කරන්න වෙලා තියෙනවද රජේ වියදම් ඖෂධ ගෙන්වීමට ඖෂධ ලබා දීම. ඉත හේතුව දැන් රෝහල් වලට එන අය චැනලින් වලින් ඉවත් වෙලා පුද්ගලික වෛද්‍යවරු ගාවට යෑමෙන් ඉවත් වෙලා දැන් රෝහල් වලට එන අය වැඩි වෙමින් තිබෙනවා. මගේ තේරුමේ හැටිය වෛද්‍ය මධ්‍යස්ථාන වලට මහා රෝහල් වලට ඒවට එන පිරිස් වැඩි වෙනවා. ඒ වැඩි වෙලා තියෙන්නේ ඒ අයට තමන්ගේම වියදමකින් මේක කරගන්න බෑ. අවුට් ඔෆ් පොකට් මෙඩිසින් වලට 35% ගියයි කියලායි ගණන් බලලා තියුනේ. දැන් ඒ ගාන ඊට වඩා අඩු වෙලා ඇති කියලා මං හිතන්නේ. මුළු ජනගහනේ අද තමන්ට වියදම් කළ හැකි ප්‍රමාණය එන්න එන්න අසීරු වෙනකොට. ඊළඟට මම කැමති මතු කරන්න මේ රෝහල් වල තියෙනවායි කියන බෙහෙත් ටිකේ ගැන. ඒ වගේම රෝහල් වල තියෙන බෙහෙත් වල ගුණාත්මක අගය පිළිබඳව මතු කර තිබෙන ප්‍රශ්නය ගැන. දැන් අපි එක තැනකට ආවා. අද විශාල වශයෙන්ම අපේ රටේ අඩු ආදායම් ලැබී පාලමද ආදායම් ලැබි ජනයා යන්නේ රෝහල් වලට වෛද්‍ය මධ්‍යස්ථාන වලට. ඉතින් මේ රජයේ වෛද්‍ය සංගමය කියන එකයි ඔබතුමා අතරේ ගැටුමක් තියෙන. දිගටම යන ගැටුමක් තියෙන. ඉතින් රජයේ වෛද්‍ය සංගමය බරපතල ලෙස කියනවා. දැන් ඊයේ පත්තරේත් නැත්තම් පෙරේද පත්තරේත් අර ස්ට්‍රයික් එකකට යන කතාවක් එක්ක එයා කියලා තියුණා මේ එවන බෙහෙත් අතර බාල බෙහෙත් තියෙනවා. ඊළඟට ඒගොල්ල කියලා තියුණා මේ ඒගොල්ල කියලා තියෙනවා මං කියන්නේ මේ බෙහෙත් හිගයක් තියෙනවා අවශ්‍යම බෙහෙත් නැතිකමක් තියෙනවා මේ විදිහට ඒ අයගේ පැමිණිලි තිබුණා. ඒ අතරම ඒ අයගේ තවත් වෘත්තීය පැමිණිලි ගණනාවක් තිබුණා. මේ නිසා ඒගොල්ලන් ස්ට්‍රයික් එකට යන්න ඕන වෙනවා කියලා. ඔබතුමාගේ මෙඩිකල් සප්ලයි ස්ථාංශයේ අධ්‍යක්ෂකවරයා කියනවා එහෙම බෙහෙත් ටිකයක් නැහැ. ඔබතුමාත් කියලා තියනවා මීට පෙර බෙහෙත් ටිකයක් නැහැ. දැන් මේකේ නැ ඒකේ වරදක් කියනවා රෝහල් අධ්‍යක්ෂකවරු. දැන් කාර්තුවෙන් කාර්තුවටනේ ඔබතුමන්ලා බෙහෙත් දෙන්නේ. කාර්තුවක ඇස්තමේන්තුව මෙච්චරයි ඒ කාර්තුවට බෙහෙත් යවන. දැන් මේ කාර්තුවට යවන බෙහෙත කාර්තුව කාලයට වඩා ඉක්මනින් ඉවර වෙන. එතකොට ඒගොල්ලෝ ඉල්ලන්නේ. ඇයි ඒගොල්ලම නෙස්ටිමේට් කළේ වලති කාර්තුව භාගයක් යනකොට බෙහෙත් ඉවර. එතෙන් ලැබෙත් ඒගොල්ලෝ ඉල්ලන්නේත් නැහැ. ඊළඟට මිනිස්සුන්ට කියනවා බෙහෙත් පිටින් ගේන්න කියලා. මෙන්න මේකයි ඔබතුමා කියන එකේ ඇත්තකුත් තියෙනවා. ඒ අධ්‍යක්ෂකවරු අපෙන් ඉල්ලන්නේ නැහැ. ඒ DMOලා අපට දන්නන්නේ නැහැ. ඉතින් අපි කොහොමද හිගයක් තියනවායි කියලා ඒ හිගයට උවමනා ප්‍රතිකාර කරන්න කියලා ඔබතුමාගේ පැත්තෙන් මෙඩිකල් සප්ලයි ස්ථාංශය කියන. දැන් AI කියනවා ඒ දොස්තරවරු වෘත්තීය වශයෙන් යෙදෙන AI කියනවා මෙවැනි තත්ත්වයක් තියෙනවා. මං කියන්නේ මේකේ තර්කය කුමක් වුණත් කුමක් නිසා මේක මේ තත්ත්වයට ආවත් ප්‍රශ්නේ තිබෙන්නේ ඇත්ත බෙහෙත් හිගයක් තියෙනවා නම් අඩුකමක් තියෙනවා නම් බෙහෙත් වල ගුණාත්මක ආගේ අඩුකමක් තියෙනවා නම් එහෙනම් මේ ප්‍රශ්නය ප්‍රශ්නයක් හැටියට අපි දැන් සාකච්ඡාවට ගත යුතුයි කියන එකයි මම කියන්නේ. විවාද සාකච්ඡාවට අරගෙන ඒකට කළ යුතු ප්‍රතිකර්මය කුමක්ද කියලා බැලිය යුතුයි කියන එකයි මම කියන්නේ. ඔබතුමාට මම චෝදනා කරනවා නෙවෙයි මේ. ඊළඟට ඔබතුමාට විරුද්ධව ඔබතුමාගේ චරිතයටත් කැලල් වෙන විදිහට දූෂණ චෝදනා පවා මේ යම් යම් සංගම් විසින් මේ ජනමාධ්‍යවල පළවෙලා තියෙනවා කරපු චෝදනා. ඔබතුමා මේ ගැන මොකක්වත් පියවරක් අරගෙන නැහැ. නීතිමය පියවරක් හෝ නඩු දැමීමක් හෝ තාම එවැනි පියවරකට ගිහින් නැහැ. ඉතින් මේ කාරණය නිසා ජනයා කුමන නිගමනයකට පැමිණිය යුතුද? මේ රටේ ජනයා ඔබතුමාට දූෂණ චෝදනා නගනවා යම්ම ප්‍රසිද්ධියේ. ඔබතුමා ඒ ගැන මොකුත් කළත් නැහැ. එතකොට මිනිස්සු මොන වගේ නිගමනයකටද? මම මේක ඔබතුමාගේ අවධානයට යොමු කරන්නේ. දැන් මේ නිසා මම මේ බාහිර රෝගීන්ගේ ප්‍රශ්නය මේ වෙලාවේ ඊළඟට ගන්න කැමතියි. මම ඇත්තටම බාහිර රෝගියෙක් ගැන ඔබතුමාට විශේෂයෙන් දැනගැනීමට මම එවලා තියෙනවා. ජේ සිරිපාල කියලා. මේ සමුද්‍රයෙන් ජීවත් වෙන අසරණෙක්. එයාගේ ඇහි අමාරුවට ගිහිල්ලා බේත් ගත්තා විශ්වවිද්‍යාල රෝහලේ. සත්කම කුත් කරා. ඇතුළේ ඉන්නකොට බේත් දුන්නා. එළියට එන දවසේ කිව්වා දැන් ඉතින් මේවා එළියෙන් තමයි ගන්න වෙන්නේ. මම ඒකේ පැකට් එකක් දාලා ඔබතුමාට ලියුමෙව්වා. මෙන්න මේ පැකට් එකේ තියෙන ඖෂධය මෙයාට ගන්න වෙලා තියෙන එළියෙන් කියනවා ඇතුලේ නෑ කියනවා බාහිර රෝගීන්ට ඒක දෙන්න පුළුවන් කම. ඒකට තාම මට උත්තරේ ආවේ නෑ. ඊට පස්සේ මේ රෝගියා ගියාම ක්ලිනික් එකට කියලා තියෙනවා ආය ඔය බෙහෙත ගන්න ඕනේ නෑ අපි ඇතුලෙන් බෙහෙතක් දෙන්නම් කියලා ඊගාට ඇතුලෙන් බෙහෙතක් දෙන්න පටන් අරගෙන තියෙනවා. දැන් බලන්න තත්ත්වය. දැන් රෝගියාට කිව්වේ පිටින් ගන්න මෙන්න මේ බෙහෙත් ගන්න. ඊගාවට මම ලියුම් ලිව්වාම මම දන්නේ ලියුමෙන් ආපු බලපෑම නිසා වෙන්නේ නැති අර රෝගියා ඊළඟට ආපු දවසේ කිව්වා ගන්න එපා පිටින් මේ බේත ගන්නත් එපා අපි දෙන්නම් ඒකට බේත කියලා බේත් අතුරෙන් දුන්නා. මං කියන්නේ මෙන්න මේ මයික්‍රෝ කොසම් එක අරගත්තාම මේක රෝගියෙකුගේ මේ අපි පෞද්ගලිකව දන්න නිසා මේ කාරණේ ගත්තාම අපිට හිතා ගන්න පුළුවන් කොච්චර පරිමාණයක මේ තත්වයේ පවතිනවාද කියලා. රෝගීන්ට බෙහෙත් දිය හැකිව තිබියදී ඒ බෙහෙත නොදී පිටින් ගන්නයි කියලා බෙහෙත් නියම කිරීමේ ඒ තත්වය කොච්චර බලපවත්වමින් තියෙනවද කියලා සොයා බැලීමක් ඕන. විගණනයක් ඕන. විගණනයක් ඕන. අර විශ්වවිද්‍යාලයේ විගණනය වගේම විගණනයක් අවශ්‍යයි. මේ රටේ කොයිතරම් බරපතලව මේ තිබෙන බෙහෙත නොදෙන පිටින් බෙහෙත ගන්න කියන පරීක්ෂණ පිටින් කරව ගන්න කියන ප්‍රමාණය කොච්චරද? ඒක මම දන්නේ නැහැ. කොහමද ඒක අපි සර්වේ එකක් කරන්න කියලා? ඇයින්නේ? ඔය
ඔකීලා. ඔව්. ඒ ඔබතුමා කියන එක ඇත්ත. නමුත් වෛද්‍යවරු සමහර තැන්වල ඔක්කොම වෛද්‍යවරු නෙවෙයි බොහොම සුළු ප්‍රමාණයක් නොයෙක් තැන්වල කියනවා අර අතනින් ගිහිල්ලා අරගෙන එන්න. මෙතනින් එන්න. අක්ෂිකාච මේ අක්ෂිකාච හොඳ නැහැ. මේ ඇමරිකාවෙන් ගේන හොඳම අක්ෂිකාචය. හොඳ නැහැ. මෙන්න මේක ගන්න. ඒතකොට මිනිස්සු බය වෙනවා. ඇයි 60 දාන එකනේ. ඉතින් මේවා පිළිබඳව අපි දැන් පරීක්ෂණ පවත්වන කීප තැනක අපිට අහුවෙලා ඔබ.
කොහොමද අහුවෙන ඇටියට ප්‍රශ්නේ ඇටියට තමයි
තව විනාඩියක් තිබෙනවා කරුමන්.
තව විනාඩියක්? ආ මේ විනාඩියකින් මේක ඉවර කරන්න. මාගව තියෙනවා ලොකු ඩොසියර් එකක්. ඒ ඩොසියර් එකේ ඔක්කොම මම සභාගත කරන්න කැමතියි. ඔබතුමාට මේ ගැන යම් අදහසක් ඇති කරගන්නත් මේ ඔක්කොම ජනමාධ්‍යවල ගිය තොරතුරු හා ප්‍රවෘත්ති. ඉතින් මේ ප්‍රවෘත්ති ඔක්කොම මම ඉදිරිපත් කරන්නේ මේ බාහිර රෝගීන්ගේ පැත්තෙන් තිබෙන්නා වූ බරපතල තත්ත්වය ගැන. මොකද බාහිර රෝගීන්ට තමයි මේකට නිතරම මූණ දෙන්නේ. පරීක්ෂණ කරගෙන ඉන්නේ කියන්නේත් ඒ කට්ටිය. දැන් මේ පරීක්ෂණ වලට සියලු පාසුකම් සලස්සලා තියෙනවා කිව්වට පරීක්ෂණ පැත්තෙන් නම් වැඩි හරියක් පරීක්ෂණ මිනිස්සු කරගෙන ඉන්නේ පිටින්. ඒකට හේතු මොනවද කියලා මට නම් හිතාගන්න අමාරුයි. මෙතන පරීක්ෂණ වලට යන ප්‍රමාදය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කොහොම නමුත් අද මේ අපේ රජයේ රෝහල් මතේ යැපෙන අපේ රජයේ රෝහල් වලින්ම පමණක් බෙහෙත් ගන්න රජයේ රෝහල් වලින්ම පමණක් සැත්කම් කරගන්න ඉන්න අයට මේ තියෙන දීර්ඝ කාලය උන්ට ඉන්න වෙන සැලකීමට ගන්න වෙන ඔවුන්ට බෙහෙත් ගන්න ගියාමත් උදේ පාන්දරම ගිහිල්ලා එවලලා ඉඳලා බෙහෙත් ලබා ගැනීමට ගත වෙන කාලය ඊගාවට ප්‍රතිකාරය ලබා ගන්න ඖෂධය ලබා ගන්න මේවායේ තිබෙනා වූ අමාරුව හිරිහැරය මහන්සිය දුක මේක සොයා බැලීම අවශ්‍යයි. ඇත්ත තමයි මේ අපි විශාල සේවයක් කරන බව ලෝකයට ආදර්ශයක් අපේ සෞඛ්‍ය ඒ ඔක්කොම ඇත්ත. අපේ සෞඛ්‍ය සේවය අඩු ආදායම් මැදිය පහළ මැදිය ආදායම් රටක් කොහොමද මෙච්චර හොඳ සෞඛ්‍ය සේවයක් ගෙනියන්නේ කියලා අපිට නම්බුවක් තියෙනවා. ඒ ඔක්කොමත් එක්කලා අපි ඉතින් කතා කරන්නේ අපේම සංසන්දනය තුළ අපි හොඳ වෛද්‍ය සේවයක් තිබෙන රටක අපේ මිනිස්සු එන්න එන්න අමාරුවකට පත් වෙනවා. ළමයින් ඉන්නවා අර හේතුව ඔබතුමා මට කිව්වව පෞද්ගලිකව හතරෙන් පස්සේ සැත්කම් කරන්න කිව්වට එයා අතර එකඟත්වයක් තියුන්නේ නැහැ. ඒ නිසා ඒ සැත්කම් ප්‍රමාද වෙනවා. කෙසේ නමුත් සාමාන්‍ය විදියට සැත්කම් කිරීමේදී උවමනා කරන පාසුකම් ඒකට උවමනා කරන අනිකුත් ඉවරගන්න. ඉතින් ඒ නිසා මට ඒ නිසා අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි මම මේ ඔක්කොම ලියකියවිලි ටික සභාගත කරනවා ඔබතුමාගේ දැනගැනීම සඳහාත් ඔබතුමාට ඒ ගැන සුදුසු පිළිතුරු දීමට ඔබතුමාගේ කාර්ය මණ්ඩල හරහා මේවා සියල්ලම කියවා බලලා හිතන්නේ මේවා දැන්ටමත් කියවලා ඇති. මේවා ගැන මොකක් හරි අපි පිළියම් කරන ක්‍රමයක් අපේ හොස්පිටල් කමිටි සිස්ටම් එක මීටත් වඩා ප්‍රාණවත් බලවත් කරන විදියක් ගැන අපි කල්පනා කළා. මේවා ඔබතුමාටත් අමාත්‍යාංශයටත් අධ්‍යක්ෂවරුන්ටත් කෙලින්ම සංනිවේදනය වෙන ලේසි ක්‍රමයකට හදලා මේ මිනිස්සුන්ට සහනයක් ලබා දීමට අපි උත්සාහ කරන්න කියා මා ඉල්ලා සිටින් මගේ වචනය මේ නමත්
ගරු අශෝක අපේසිං ගරු ඇමතුමා කියන්න ඇමතුමා
විනාඩියක් දෙන්න. දැන් ඔබතුමා කියපු එක හරි මේ තදබදය. ඒකට අපි අරගෙන තියෙනවා එකක් තමයි මේ මුළු රෝහල් පද්ධතිය පරිගණක කිරීම. එතකොට දැන් ඔය මට කිව්වා හොරණේම මිනිස්සු විනාඩි 13යි කියලා යාට ගියේ බෙහෙත් ටිකක් අරගෙන ගෙදර යන්න. ඒ කියන්නේ ඔක්කොම ඒ වගේ රෝහල් දන්ට 300ක් අපි පරිගණක ගත්තා කියලා. දෙවැනි එක තමයි අපි මේ සියලුම ඇනලොග් යන්ත්‍ර ඩිජිටල් කරනවා අපි. දැන් මම කියන්නම් MRI අපි ඩිජිටල් MRI එකක් ගෙනාවා ඇක්සිඩන්ට් සර්විස් එකට ඒ සර්ජන්ස් ට ඉල්ලපු හින්දා. එතකොට ඉස්සෙල්ලා විනාඩි 57ක් ගියා රෝගියාට මේක ගිහිල්ලා වාර්තා කරා. දැන් යන්නේ විනාඩි 3යි. එතකොට එක ෆිල්ම් එකකට 12500ක් ගියා මට. ෆිල්ම් 100ක් ගත්තොත් එක එක හැඩ පැත්තට අරගෙන දවසකට ඒ කියන්නේ මිලියන ගාන. නමුත් අද සත පහක්වත් යන්නේ නැහැ. මොකද ඔක්කොම කම්පියුටර් එකේ. මේ මගින් තමයි අපි මේව කරන්නේ. මේ වැඩ පිළිවෙල දැන් අපි ආරම්භ කළේ යනවා. තව අවුරුද්දක් දෙකක් යනකොට සම්පූර්ණම රෝහල් පද්ධතියම මේව කරනවා. එතකොට රෝගීන්ට ඉතාමත්ම අඩු වේලාවකින් අර ප්‍රයිවට් සෙක්ටර් එකේ වගේ මේ බෙහෙත් ටික අරගෙන යතෑයි.
ගරු ගරු අශෝක අබේසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක් තිබෙනවා.
5ක් නෙවෙයි 8ක් නේ තිබුණේ.
අඩු වෙනවා. අඩු කරලා තියෙනවා. ඔක්කොම 5ට අඩු කරලා තියෙනවා.
ගරු මුලාසනනුර මන්ත්‍රීතුමනි, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපේ වර්තමාන සෞඛ්‍ය ඇමතුමා කරලා තියෙන සේවය මේ විනාඩි 5කින් නම් කියන්න බෑ. කෙසේ වෙතත් අද එතුමා ඒ යෝජනා කීපයක් ඉදිරිපත් කළා. ඖෂධ මිල ශීඝ්‍ර ලෙස අඩු කරලා මේ රටේ මේ ඩොලරේ ප්‍රශ්නේ නිසා 14%ක මිල වැඩි කිරීමක් පිළිබඳ ඒත් අපේ අඩු කෙරුවට වඩා තවත් අඩු වෙලා අපේ වැඩි තිබුණු වලට වඩා අඩුවෙන් තියෙන්නේ. කෙසේ වෙතත් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා අපේ රජය බලයට පත් වුණාට පසු අතිවිශාල මුදලක් රාජ්‍ය ආදායමෙන් වියදම් කරලා තියෙනවා. 2005 වසරේ වෙන් කරලා තිබුණේ මේ නිදහස් සෞඛ්‍යයට. අපේ රටේ නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය තියෙන රටක්. නිදහස් සෞඛ්‍යයට 2010 වසරේ වෙන් කරලා තිබුණු මුදල කෝටි 5310යි. නමුත් අපේ රජයේ බලයට පත් වුණාම 2015 වසරේ අපි කෝටි 13950ක මුදලක් වෙන් කළා සෞඛ්‍ය සඳහා. ඒ කියන්නේ 2010ට සාපේක්ෂව 2010ට වැඩියෙන් කෝටි 8660ක මුදලක් වැඩියෙන් සෞඛ්‍ය සඳහා වෙන් කළා. අපේ රජයේ පරමාර්ථය සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ඇති කිරීම. ඒ සඳහා සෞඛ්‍යයට අතිවිශාල මුදලක් වෙන් කරනවා. 2015 කෝටි 13950ක් වියදම් කරපු රජය 2016 වසරේ කෝටි 17400ක්, 2017 වසරේ කෝටි 16100ක්, 2018 වසරේ කෝටි 17840ක්, 2019 වසරේ කෝටි 18750ක් වශයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩි කරමින් සෞඛ්‍ය සඳහා අතිවිශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඒක රාජ්‍ය ආදායමෙන් සාමාන්‍යයෙන් 10%කට ආසන්න මුදලක්, 9-10% ආසන්න මුදලක් රාජ්‍ය ආදායමෙන් සෞඛ්‍ය සඳහා වෙන් කරලා තිබුණා. අද වන විට අපේ රටේ සෑම පවුල් 250කට එක වෛද්‍යවරයෙක්, පුද්ගලයන් 1000කට එක වෛද්‍යවරයෙක් ඉන්නවා. ආයුර්වේද වෛද්‍යවරු ඇරෙන්න අපේ සාමාන්‍යයෙන් 22500ක් පමණ රජයේ වෛද්‍යවරු ඉන්නවා. ආයුර්වේද වෛද්‍යවරු 25000ක් පමණ සිටිනවා. මේවර මේ අයවැය වගේ මුදල් වෙන් කිරීම තුළින් එය කාර්යක්ෂමව වෙලා තියෙන බව පේනවා. රටේ සාමාන්‍යයෙන් සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවය වැඩිවීම අපි දැක්කහම. විශේෂයෙන් මේවර අයවැය තුලින් අපි දැක්කා සුවසැරිය ගිලන් රථ සේවය සඳහා වෙනම මුදලක් වෙන් කරලා රට පුරා ව්‍යාප්ත කිරීම සඳහා යම් කිසි වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒ වගේම නිවෙස්වලටම ගොස් නිදන්ගත වකුගඩු රෝග හඳුනා ගැනීම සඳහා පසුගිය අයවැයෙන් අපි මුදල් වෙන් කෙරුවා 5 කෝටි මුදලක්. ඒ වගේම ගෘහස්ථ රුධිර කාන්දු පෙරණ උපකරණ සවිකිරි ලබා දීම සඳහා ඒක 50 කෝටි මුදලක් වෙන් කරලා තිබුණා. ඒ වගේම රෝහල්වල යටිතල පහසුකම් අර අතිවිශාල මුදල වෙන් කරන අතරතුර රෝහල්වල යටිතල පහසුකම් නැංවීම සඳහා ගොඩනැගිලි වගේ යටිතල පහසුකම් නැංවීම සඳහා 2500 කට ආසන්න මුදලක් වෙන් කරලා තිබුණා සෞඛ්‍ය අමාත්‍යාංශය තුලින්. නමුත් විශේෂයෙන් මම දකින එකක් තියෙනවා මේ බෙහෙත් මිල අඩු කිරීම පිළිබඳ විශේෂයෙන්ම කතාවක් දැක්කේ මට මතක් වෙනවා රණසිංහ ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිතුමාගේ කාලේ තම අඩු කිරීම තීන්දුව කළේ. ඒ වෙලාවේ මේ රටට ගේන බෙහෙතෙන් CIF මුදල සාමාන්‍යයෙන් පාරිභෝගිකය ළඟට යද්දි 160ක් රුපියල් 100ක් වෙන එක 160ක් කියලා තමයි තීන්දුව කළේ. මට මතකයි මං සෞඛ්‍ය සම්මේලනයට සම්බන්ධ පුද්ගලයෙක් විදිහට ඒ අවස්ථාවේදී සමහර බෙහෙත් ඉතා සීක්ලෙස අඩු වුණා. CIF මුදලට තව 160ක් තමයි උපරිම සාමාන්‍යයෙන් තොග සහ සිල්ලර එකතු කළ හැකිව තිබුණේ. මට මතකයි ඒ වෙලාවේ එක්තරා බෙහෙතක් තිබුණා එවිල් එක්ස්පෙක්ටරන්ට් කියලා. ඒ බෙහෙත තිබුණේ රුපියල් 72යි සාමාන්‍යයෙන්. ඒක රුපියල් 8ට අඩු වුණා. රුපියල් 72ක බෙහෙත රුපියල් 8ට අඩු වුණා. එනි එවැනි දෙයක්ට වැඩිය දෙයක් තමයි මෙතුමා කළේ. ඒ CIF මුදලට වැඩිය වෙනස් විදිහකට කරලා ඉතා අධික ලාභ ලබන මේ බෙහෙත් සමාගම් ගන්නා ලාභය ජනතාවට ලබා දීම සඳහා විශාල වැඩ කොටසක් කළා. ඒ නිසා විශේෂයෙන්ම බිලියන 4ක පමණ මුදලක් ජනතාවෙන් ඉතුරු වුණා. දවසකට මාසයකට සාමාන්‍යයෙන් රුපියල් 5000ක බෙහෙත් බෙදමක් යන අයට ඒක රුපියල් 1000ක් පමණ අඩු වුණා. ඉතින් මෙයම ඇති මම හිතන්නේ අපේ රජයක් වශයෙන් මේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් ජනතාවට කරන ලද සේවය. විශේෂයෙන්ම අක්සිකාචයක් රුපියල් 30000ක් තිබුණ එක රුපියල් 7500ට අඩු කළා. රෝහල්වල නොමිලේ ලබා දෙන්න ලබා දෙනවා. ඒ වගේම පිළිකා රෝගියෙකුට පසුගිය රජයේ වේදන් කළේ 115,000යි. ඉන්පසු ඒ රෝගියා මිය ගියා. නමුත් මෙතුමා අමාත්‍යවරයා බවට පත් වුණාට පසු ඒ රෝගියා ජීවත් වෙලා සිටිනකම් මුදල් වියදම් කරන 2 කෝටි වියදම් කරපු රෝගීන් දැන් අපේ මේ රටේ ඉන්නවා. ඉතින් එවැනි විදිහට තමයි අපේ රටේ ජනතාවට සෞඛ්‍ය පැත්තෙන් අපේ රජය සලකන්නේ. පපු අමාරුව කාපු වෙලාවට 350,000ක් පමණ වෙන ස්කෙද්දේ දැන් 115,000ට ගන්න පුළුවන් පිටින් රජයේ රෝහලවල නොමිලේ ලබා දෙන්න පුළුවන්. ඉතින් මෙවැනි විශාල මිල අඩු කිරීම සමග රෝගීන්ට පහසුකම් සැලසෙන වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒ වගේම හැම ලංකාවේ තියෙනවා රෝහල් 613ක් ආයුර්වේද රෝහල් 23ක් තියෙනවා. මේ රෝහල්වල යටිතල පහසුකම් ඉහළ නංවනවා වගේම මානව සම්පත් දියුණු කරලා ඒ රටේ ජනතාවට අවශ්‍ය ඒ පහසුකම ක්ෂණිකව ලබා ගැනීමේ හැකියාව ඉතා ඉක්මනින් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව සලසලා තියෙනවා. පුද්ගලික රෝහල් නියාමනය කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. හැබැයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මුල් සානුවර වන්දුවනේ ජනතාව හිතනවා මේ ලාභ බෙහෙත ගණන් අඩු බෙහෙත ඒ හොඳ නැහැ කියලා. මම පොඩි උදාහරණයක් කියන්නම්. එක එක්තරා වෛද්‍යවරයෙක් කියලා තිබුණා වට්ටෝරුවක් ඩයිසිපෑම් 2 මිලිග්‍රෑම් පෙති 7ක් ඇමතුමනි. ඒ දවස්වල 80 දශකයේ ඩයිසිපෑම් පෙත්තක් 7-2යි. පෙති 7 රුපියල් 14යි. රුපියල් 14ක් කියවම මේ රෝගියා ඒ වට්ටෝරුව ඉරලා විසිකලා මන් රුපියල් 60යි රුපියල් 60ක් ගෙවල් රුපියල් 725 715 බෙහෙත් ගන්නද කී කියලා ඒක විසිකලා ගියා. ඊට පස්සේ මම කිව්වා තව වෛද්‍යවරයෙක් නමක් කියලා එතුමා ලියන්නේ මේ වෛද්‍ය නමින් ඩ්‍රග් එක බෙහෙත් කම්පැනි නම බෙහෙත නමින් එහෙට කියලා කියන්නේ කියලා. ඔහු ලියලා තියෙනවා වැලියම් 2 මිලිග්‍රෑම් කියලා. වැලියම් 2 මිලිග්‍රෑම් පෙත්ත රුපියල් 2යි. එතකොට ඒකට රුපියල් 14යි. එතකොට රුපියල් 14 දීලා මේ බෙහෙත් ඇවිල්ලා අරන් ගියා. ඉතින් ජනතාවගේ මනසේ තියෙනවා බෙහෙත් මේ අඩු වෙච්ච අඩු බිල තියෙන ඒවා හොඳ නැහැ කියලා. නමුත් එහෙම එකක් නැහැ. බෙහෙත් මිල ඒ වෛද්‍ය නාමය සහ ඒ නාමය අතර වෙනසක් තියෙනවා. ඒ නිසා මේවා දැන් අපේ ලංකාවේ ඒ දවස්වල තිබුණ ඇමොක්සසින් වර්ග 74ක් ලියාපදිංචි වෙලා ඇමතුම. ඉතින් මෙය ඉතාම මේ විදි මෙය ඉතාම අසාමාන්‍ය තත්ත්වයක්. ඉතින් ඒ ක්‍රමය නැති කිරීම සඳහා අපේ සෞඛ්‍ය මන්ත්‍රීතුමා විශාල මෙහෙසක් ගත්තා. ඒ දැන් ඉටු කරලා තියෙනවා. සේනක බිබිලේට කරන්න බැරි වෙච්ච දෙයක් මෙතුමා කිරුවා කියලා මම කියනවා. ඒ නිසා විශේෂයෙන්ම එතුමා වගේ කරන්න ඕනේ. අපේ රජය ආගේ ගන්න ඕනේ. විශේෂයෙන් මුදල් ඇමතුමා අග්‍රාමතුමා අපි ආගේ කරන්න ඕනේ. මොකද සෞඛ්‍ය සඳහා අති විශාල මුදලක් වෙන් කරලා අපේ රටේ සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කරන්න උදව් කිරීම පිළිබඳ බොහොම ස්තුතියි.
ගරු චාර්ස් නිර්මලනාතන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 12ක් තිබෙනවා.
15 තිබ්බේ අඩු වුණා. நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, இன்று சுகாதார அமைச்சினுடைய மருந்துகளினுடைய விலைகள் தொடர்பான முன்மொழிவை கௌரவ அமைச்சர் ராஜித செரட் அவர்கள் முன்மொழிந்திருக்கிறார். அது அவருடைய இந்த மருந்துகளுடைய விலை குறைப்பு தொடர்பாக குறிப்பாக சுகாதார அமைச்சர் ராஜித செனட் அவருக்கு எனது வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கின்றேன். அதே நேரத்தில் இன்று நேற்று முன்தினம் மன்னார் பேசாலையிலிருந்து கடலுக்கு சென்ற இருவர் ஒரு படகு, மீன்பிடி படகு திரும்பி வரவில்லை. அதை தேடுவதற்காக இன்று பாதுகாப்பு ராஜாங்க அமைச்சர் ருவான் விஜயவர்தனிடமும் கடற்படை தளபதியிடமும் நான் கேட்டிருந்தேன். இந்த இரண்டு மீனவர்களுடைய படகு சேதமடைந்திருக்கிறது, அவர்களை மீட்டு தரும்படி. அதற்கு இன்று தற்பொழுது ஒரு அரை மணி காலத்துக்கு முன்பு அவர்கள் மீட்கப்பட்டிருக்கிறார்கள். ஆகவே பாதுகாப்பு ராஜாங்க அமைச்சர் ருவான் விஜயவர்தன் அவருக்கும் கடற்படை தளபதி அவர்களுக்கும் இன்று இந்த விடயம் தொடர்பாக எனது நன்றியை தெரிவித்துக் கொள்கிறேன். அதே நேரத்தில் கௌரவ அமைச்சர் அவர்களே, தங்களுடைய மருந்துகள் தொடர்பான இன்றைய இந்த அமைச்சில் குறிப்பாக இன்று மன்னார் மாவட்ட வைத்தியசாலையினுடைய ஒரு சில விடயங்கள் தொடர்பாக கௌரவ அமைச்சரிடம் நான் என்னுடைய மக்கள் பிரச்சனையை முன்மொழிய இருக்கின்றேன். குறிப்பாக மன்னார் மாவட்ட வைத்தியசாலையில் சிடி ஸ்கேன் மாவட்டத்திலே எந்த வைத்தியசாலையிலும் இல்லை. குறிப்பாக மன்னார் மாவட்ட வைத்தியசாலையில் இருந்தொரு நோயாளியை சிடி ஸ்கேன் எடுப்பதாக இருந்தால் ஆம்புலன்ஸ் மூலம் வவுனியாவுக்கோ அல்லது ஜாழ்ப்பாணத்துக்கோ சென்றுதான் சிடி ஸ்கேன் எடுக்க முடியும். ஆகவே சிடி ஸ்கேன் எடுப்பதற்குரிய நடவடிக்கையை நான் கௌரவ பிரதமர் அவரிடம் கவனத்திற்கு கொண்டு வந்தபோது பிரதமர் அவர்கள் 8 மில்லியன்கள் ரூபாய் சிடி ஸ்கேன் எடுப்பதற்கு வழங்கியிருக்கிறார். பிரதமருக்கு எனது நன்றிகள். அதே நேரத்தில் சிடி ஸ்கேன் கொள்வனவு செய்யப்பட்டால் அதை வைப்பதற்குரிய கட்டிடம் வசதிகள் அங்கில்லை, அதை வைக்கக்கூடிய ரூம்கள் அங்கில்லை. ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, அந்த சிடி ஸ்கேன் என்பது மிக உங்களுக்கு தெரியும், மிக முக்கியமான ஒரு மிஷினாக அந்த நோயாளர்களுக்கு பயன்படுத்த வேண்டிய காரணத்தினால் அதை வைப்பதற்குரிய கட்டிடத்திற்குரிய நடவடிக்கையையும் நீங்கள் எடுக்க வேண்டும் என்று நான் இந்த நேரத்தில் கேட்டுக்கொள்ள விரும்புகிறேன். அதே நேரத்தில் எங்களுடைய ஒரு வைத்தியசாலையினுடைய ஒரு புதிதாக அமைக்கப்பட்ட மாடி கட்டிடத்திற்கு லிப்ட் இல்லை. லிப்ட் இல்லாத காரணத்தினால் மேல் மாடி தளம் இயங்காமல் இருக்கிறது. அந்த மேல் மாடி தளம் இயங்குவதாக இருந்தால் அதற்குரிய லிப்ட் பொருத்தப்பட வேண்டும். நீங்கள் எங்களுடைய டிரெக்டரிடம் கூறியதாக அறிந்தேன், மிக விரைவில் அதை தருவதாக நீங்கள் கூறியதாக டாக்டர் அவர்களிடம் தெரிவித்திருந்தார். அதையும் தங்களுடைய கவனத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். அதே நேரத்தில் பீடியாடிஷன் ஓட், சிறு பிள்ளைகளுடைய அந்த ஓட் வந்து ஒரு நான் நேரடியாக சென்று பார்த்திருந்தேன். கௌரவ அமைச்சர் அவர்களே, அந்த பீடியாடிஷன் ஓட் வந்து முழுமையாக உண்மையில் அங்கு அந்த மலசல கூட பகுதியா இருக்கலாம், அந்த ஓட் வந்து சிறுவர்கள் தங்கி வைத்தியம் பெறக்கூடிய சூழ்நிலையில் இல்லை. ஆகவே கௌரவ அமைச்சர் அவர்கள் இந்த பீடியாடிஷன் ஓட்டையும் குறிப்பாக நீங்கள் அதுக்கு ஒரு குறிப்பிட்ட நிதி 2 மில்லியன்களோ 3 மில்லியன்கள் அந்த நிதியை ஒதுக்கி அந்த அதற்குரிய வசதிகளை செய்து கொடுக்க வேண்டும் என்றும், அதே நேரத்தில் கௌரவ அமைச்சர் அவர்கள் கடந்த வாரம் வடமாகாணத்திற்குரிய விஜயம் மேற்கொண்டு பல வைத்தியசாலைகளுடைய கட்டிடங்கள் தொடர்பான ஆரம்ப நிகழ்வுகளை செய்திருந்தீர்கள். அதற்கு கௌரவ அமைச்சருக்கும் அதை மேற்கொண்ட முன்னாள் வடமாகாண சுகாதார அமைச்சருக்கும் எனது வாழ்த்துக்களை தெரிவிப்பதோடு நான் தங்களிடம் வினயமாக கேட்டுக்கொள்வது, மன்னார் மாவட்டத்திற்கான உங்களுடைய விஜயம் இருக்க வேண்டும். மன்னார் மாவட்டத்தில் இருக்கின்ற வைத்தியசாலைகள் தொடர்பான குறைபாடுகள் தொடர்பாக ஆராய்ந்து ஒரு 5 வருட திட்டத்தின் அடிப்படையில் அங்கிருக்கின்ற பகுதிய வளங்களை காணிகள் போதுமானதாக இருக்கிறது. ஆனால் கட்டிடங்கள் கட்டப்பட்ட விதம் வந்து ஏற்கனவே திட்டமிடல் இல்லாமல் ஒரு ஒரு பிளான் இல்லாமல் திட்டமிடல் இல்லாமல் கட்டப்பட்டிருக்கிறது. ஆகவே நீங்கள் நேரடியாக வருகை தந்து இந்த குறைபாடுகளை ஆராய்ந்து அதற்குரிய 5 வருட திட்டத்தின் மூலம் மன்னார் மாவட்டத்தில் இருக்கின்ற பொது வைத்தியசாலை மட்டுமல்ல மற்ற வைத்தியசாலைகளுக்கும் உரிய பகுதிய வளங்களை பெற்றுக் கொடுப்பதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்று கௌரவ அமைச்சர் அவர்களை நான் இந்த நேரத்தில் கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் கௌரவ அமைச்சர் அவர்களே, வடமாகாணத்தில் இருந்து உங்களுக்கு வடமாகாண சுகாதார பணிப்பாளர் அவர்கள் சிஸ்டர்ஸ் நர்சிங் சிஸ்டர்ஸ் தொடர்பான கடிதம் அனுப்பியிருக்கின்றார். அதில் அவர் அனுப்பியிருக்கின்றது 2018 ஆவணி மாதம் 61 வெற்றிடங்கள் இருப்பதாக, அதுக்கு முதல் அனுப்பின கடிதத்தின்படி 43 வெற்றிடங்கள் இருப்பதாகத்தான் அது இருக்கிறது. நான் சென்று தங்களுடைய டிபுட்டி டைரக்டர் இது தொடர்பாக கதைத்த போது தங்களுடன் கதைக்க வேண்டும் என்று கூறியிருந்தார். அந்த 61 பேரை எடுப்பதற்கு ஏற்கனவே மாகாண பணிப்பாளர் எழுத்து மூலம் அனுப்பியிருக்கிறார். அது தொடர்பான கோரிக்கை கடிதம் என்னிடம் இருக்கிறது, நான் உங்களிடம் அதை சமர்ப்பிக்கின்றேன். அந்த வடிவம் தொடர்பாக நீங்கள் கவனம் எடுக்க வேண்டும் என்று அந்த 61 வெற்றிடங்களை நிரப்பதற்குரிய பணிப்புரியை நீங்கள் அந்த பணிப்பாளருக்கு வழங்கினால் அதற்குரிய நடவடிக்கைகள் அவர்கள் எடுப்பார்கள் என்று நான் நம்புகின்றேன். அதே நேரத்தில் கௌரவ அமைச்சர் அவர்களே, இந்த மட்டக்களப்புக்கு RDHS டாக்டர் அச்சுதன் அவர்களை நீங்கள் நியமித்தீர்கள். ஆனால் இன்று வரை அவருக்குரிய அந்த கடிதம் கிடைக்கவில்லை. அது கிடைக்காத காரணத்தில் அவர் எந்த விதமான ஒரு நிர்வாக நடவடிக்கைகளை மேற்கொள்ள முடியாத ஒரு சூழ்நிலை இருக்கிறது. அவர் நேற்று அவருடைய விரக்தியில் அவர் என்னை இங்கே RDHS கடிதம் தர வேண்டும் அல்லது என்னை வேறு இடத்துக்கு மாற்றுங்கள் என்ற ஒரு கடிதத்தை அவர் எழுந்ததாக ஒரு மனவிரக்தியுடன் என்னிடம் தெரிவித்திருந்தார். ஆகவே உங்களுக்கு டாக்டர் அச்சுதனை பற்றி நன்றாக தெரியும். அவருக்கு அவருக்குரிய கடிதத்தை வழங்குவதற்கு நீங்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என்று இந்த நேரத்தில் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் கௌரவ அமைச்சர்களுடைய தங்களுடைய அமைச்சு அரசாங்கம் தொடர்பான ஒரு சில விடயங்களை நான் கூற விரும்புகின்றேன். என்னென்று சொன்னால், 2015 ஆட்சி அமைகின்ற போது மிக முக்கியமான அமைச்சராக இந்த புது ஜனாதிபதியை உருவாக்குவதில் முன்னுக்கு நின்று உழைத்தவர் என்ற வகையில் ஒரு சில விடயங்களை அமைச்சருடைய அரசாங்கத்தினுடைய கவனத்தில் கொண்டு வர விரும்புகின்றேன். கௌரவ அமைச்சர் அவர்களே, இந்த நேற்று பிற்பகல் முல்லைத்தீவு நாயார் பிரதேசத்தில் நீராவியடி பிள்ளையார் ஆலயத்தின் நிர்வாக உறுப்பினர் ஒருவரை இராணுவம் கைது செய்திருக்கிறது. அவர்கள் கைது செய்ததன் காரணம், அந்த அவர் இருக்கின்ற இடத்திலிருந்து 500 மீட்டருக்கு அங்கால் ஒரு புட்பத்தை தீ வைக்கப்பட்டிருக்கிறது என்ற காரணத்தின் அடிப்படையில் இராணுவத்தினர் கைது செய்து வன இலாகா திணைக்களத்தில் ஒப்படைக்கப்பட்டு வன இலாகா திணைக்களம் போலீசிடம் ஒப்படைக்கப்பட்டு போலீஸ் நீதிமன்றத்திற்கு கொண்டு சென்று 10 மாதம் 17 தேதி தவணை போட்டு அவரை பிணையில் எடுத்திருக்கிறது. நான் கூற விரும்புவது என்னவென்றால், அந்த நீராவி அடி பிள்ளையார் ஆலயத்தினுடைய நிர்வாக உறுப்பினர் சிவபாதம் என்பவரை இந்த இராணுவத்தினர் கைது செய்வது ஒரு மன விரக்தியில் அவர்களால் அந்த நீராவியடி பிள்ளையார் ஆலயத்தில் அவர்கள் தங்களுடைய ஆதிக்கத்தை செலுத்த முடியவில்லை என்ற காரணத்தினால்தான் அவர்கள் கைது செய்கிறார்கள். அந்த புட்பத்தை கொளுத்தினதற்கும் அந்த சிவபாதம் என்ற அந்த நீராவியடி பிள்ளையார் ஆலய நிர்வாக உறுப்பினருக்கும் எந்த விதமான சம்பந்தமும் இல்லை. அப்படியான சூழ்நிலையைத்தான் அவர் கைது செய்யப்பட்டிருக்கிறார். இது இராணுவத்தினால் பழிவாங்கப்படுகின்ற நடவடிக்கையாக இருக்கிறது. அதே நேரத்தில் கௌரவ அமைச்சர் அவர்களை, ஒரு மிக முக்கியமான விடயம், 2019 சித்திரை மாதம் பௌர்ணமி தினத்தன்று தலைமன்னார் போலீசில் ஒரு டிராக்டர் பிடிபட்டது கள்ள மாடுகள் ஏற்றிச் சென்ற காரணத்தினால். அந்த டிராக்டரினுடைய புத்தகத்தை செக் பண்ண போது அந்த டிராக்டர் புத்தகம் இருக்கிறது மீள் குடியேற்ற அனர்த்த முகாமைத்துவ அமைச்சு. அந்த டிராக்டர் வந்து WGP RB 26 39 இலக்கம் கொண்ட அந்த டிராக்டர் வந்து 2009 மெனிக்பாம் மக்களுக்காக கொள்வனவு செய்யப்பட்ட அந்த டிராக்டர். ஆனால் அந்த கொள்வனவு செய்யப்பட்ட டிராக்டர் 2009 மக்களுக்காக அரசாங்கத்தினுடைய நிதியில் கொள்வனவு செய்யப்பட்ட அந்த டிராக்டர் வந்து 2019 சித்திரை மாதம் கள்ள மாடுகள் ஏற்றி கொண்ட போது தலைமன்னார் போலீசில் பிடிபட்டது. பிடிபட்ட போது போலீசார் செக் பண்ண போது மீள்குடியேற்ற அனர்த்த முகாமத்துவ அமைச்சினுடைய பேரில் அந்த புத்தகம் இருந்தது. அந்த அப்போது அமைச்சராக இருந்தவர் கௌரவ அமைச்சர் ரிஷாத் பதுருதீன் அவர்கள் தான் மீள்குடியேற்ற அனர்த்த முகாமத்துவ அமைச்சராக இருந்தார் 2009 ஆனால் அந்த டிராக்டர் இவ்வளவு காலம் எங்கு இருந்தது என்று எந்த விதமான பதிவும் இல்லை. ஆனால் அது இருந்த இடம் வந்து அவருடைய அவர் தனிப்பட்ட ரீதியில் ஒரு தென்னந்தோப்பில் வேலை செய்து கொண்டிருந்தது. ஆனால் அதை பிரதேச சபை மன்னார் பிரதேச சபையினுடைய தவிசாளர் அதை தங்களுடைய பிரதேச சபையில் இவ்வளவு காலம் இருந்ததாக காட்டுவதற்கு முற்பட்டு மீள்குடியேற்ற தற்போது மீள்குடியேற்ற அமைச்சினுடைய செயலாளருக்கு கடிதம் அனுப்பி அதை நீதிமன்றத்திலிருந்து பெற்றிருக்கிறார். ஆனால் நேற்று பிரதேச சபையில் இது இந்த வாகனம் எங்களுக்குரிய வாகனம் அல்ல, இவ்வளவு காலம் நாங்கள் பாவிக்கவில்லை என்று பிரதேச சபையினுடைய உறுப்பினர்கள் தீர்மானம் எடுத்து அந்த டிராக்டரை போலீசில் ஒப்படைக்கும்படி மீண்டும் கொண்டே விடுவதற்கு நடவடிக்கை எடுத்திருக்கிறார்கள். நான் கேட்க விரும்புவது என்னவென்றால் கௌரவ அமைச்சர் அவர்களே, இந்த இது அரசாங்கத்தினால் கொள்வனவு செய்யப்பட்ட ஒரு வாகனம். இந்த வாகனம் இவ 10 வருடங்களாக ஒருவர் திருடி வைத்திருக்கின்றார். இந்த அரசாங்கம் என்ன நடவடிக்கை எடுக்க இருக்கிறது? அரசாங்கத்தினுடைய வாகனத்தை வேறொருவர் தனிப்பட்ட ரீதியாக தனிப்பட்ட தென்னந்தோட்டங்களில் வேலை செய்து கொண்டிருக்கிறது. இது ஒரு டிராக்டர் மட்டுமல்ல, 30 டிராக்டர்கள் இது கொள்வனவு செய்யப்பட்டது. அதுக்குரிய ஆதாரங்கள் எல்லாம் என்னிடம் இருக்கிறது. ஆனால் கௌரவ அமைச்சர் அவர்களை நான் நேரடியாக எஃப்சிஐடிக்கு சென்று முறையிட முடியும். ஆனால் எஃப்சிஐடியில் நம்பிக்கை இல்லை. எஃப்சிஐடி உரிய முறையில் விசாரித்து இதுக்குரிய பதிலை இதுக்குரிய நடவடிக்கை எடுப்பார்களாயிருந்தால் நான் நேரடியாக சென்று எஃப்சிஐடியில் முறையிட முடியும். ஆனால் இங்கிருக்கின்ற திணைக்களங்கள் பணபலம் படைத்தவர்களுக்கு அரசியல் பலமுள்ளவர்களுக்கு ஒருவிதமான சட்டமும், அரசியல் பலமில்லாதவர்கள் பணமற்ற சாதாரண மக்களுக்கு இன்னொரு சட்டமாகத்தான் இங்கிருக்கின்ற திணைக்களங்கள் இயங்கிக் கொண்டிருக்கிறது. ஆகவே இந்த நம்பிக்கையை ஏற்படுத்தி நீங்கள் புதிதாக இன்னொரு அரசாங்கம் முயற்சிக்கின்ற போது இப்படியான விடயங்களை இது தொடர்பாக நான் எஃப்சிஆரில் முறையிட இருக்கின்றேன். ஆனால் எனக்கு நம்பிக்கை இல்லை. அந்த நம்பிக்கை இருந்தால் நான் நம்பிக்கையை நீங்கள் தருவீர்களா இருந்தால் இதற்குரிய சகல நடவடிக்கைகளும் நேர்மையாக கையாளப்படும் என்று உறுதிமொழி வழங்குவீர்களா இருந்தால் நான் நேரடியாக சென்று முறையிட இருக்கிறேன். நன்றி.
தேங்க்யூ. ஆனரபிள் கருணானந்த பரணித்தான் உதுமாட்ட வினாடி பாக் திபனம்
ஓபசதி கரு மூலாசனாருட மந்திரித்துமணி அது அப்ப ஔஷத நியாமன அதிகாரியிட அதால ரெகுலாசிக்கீப்பியாக விவாதிக்கணும் விழாவே பொதுவே மகாஜன சவுக்கியிட அதால கருண கீப்பியாக மங்கிட்டு விழாவத்துலத்து கதாகரான் கெமத்தி மே விழாவே பெஹேத்மிலகன கதாகலாம் அத்தேம்ம பிரதான காரணாவாக ஹெடிட்டு தெம்மது விழா கதாகரான்னி வெடியூ பெஹேத்மிலே கிசியாம் சுலு பிரமாணிக வெடியும் கணத்தமாய் வெடியும் அவதாரணி கதாக்கலே பேத்மில அடு கிரீம கேட்ட ஹாங் கவிசியாக்வத் கதானுகர்பு காலி பௌஜாத்திக சமாகம் மூல ஆதிபத்தியட சம்பூர்ணம யடத்வில பேத்மில கிசிமலேசக்கிங் அடு கரண்ட பேகியல ஹெமோம இக்கட யடத்வில இன்ன விலாவுக தமாய் ராஜித் சேனாரத்ன அமாதித்துமா மே அபியோகி ஆதட அரகேன அத இதாம செலக்கியது மட்டமுகட மே பேத்மில அடு கரல திபி எம்மனிசா மில மட்டமே யம் கிசி அட்டே அத்தின டொலரே வெடிமோகே கருணு காரணத்தேக்கு அப்பட பாலனை கல நொகக்கு மட்டுமே யாம் கிசி வெடிமாக்கு திபுனாத் அதட்டாத் இதாமாத்ம பொது ஜனதாவட்ட இதாமளுக்கு சஹானியா செலசின ஆக்காரேட பேத்மிலி அடுவீமா திபுரும் இவ்வகேம தமாய் பேத்மில அடுவீனவா தெக்கம ரோஹால் வளத்தியன அனைக்கோத் பாசுகம் வெடியிலா திபிர நிசாத் மகாஜனையா ரோஹால் வளட்டு அணும் தென் டயாலிசிஸ் மெஷின் வகை இதுவால் ஹைக்கல்ல தீர நிசா மகாஜனையா ரோஹால் வளட்டு அணும் எம்மனிசா பௌத்கலிகாசே வகேம ராஜ்யாசே பேத்மிலே இல்லிம ஏ கருணு காரணிசா தடுவிலா தீன காரணம் அப்பட்ட பிலிகான்ட்டு விழா தீனும் அனித் காரணி தம்மாய் தேங் அது இசர ஆப்பு சோதனாவ தம்மாய் මේ මිනිස්සුන් අතුරුදහන් කරන්න අඬ කඩලා දාන්න මරලා දාන්න පාරවල් වල සුදු ඈන් ගියයි කියලා. දැන් අද ඒ පාරවල් වල දාන කොන්ක්‍රීට් පාරවල් වල යන්නේ මහජනයා ජීවත් කරන අර ගිලන් රථ වෑන් එක. ඒක ඉන්දියානු කුමන්ත්‍රණය කියලා එකට ගල් ගහන්න එමු කියලා කතා කළාට අද ජනතාව පිළි අරගෙන තිබෙනවා. බෙහෙත් මිල අඩු වෙලා තිබෙනවා. සෞඛ්‍ය පහසුකම් දිනු වෙලා තියෙනවා. ගිලන් රථ පහසුකම් දිනු වෙලා තියෙනවා. පොදුවේ සෞඛ්‍යයේ දියුණුවක් ඇති වෙලා කියලා තියෙනවා. ඒකේ ගෞරවය මේ සෞඛ්‍ය අමාත්‍යතුමාට රාජ්‍යතුමාට දෙන්න අපි නිර්ලෝභී වෙන්න ඕනේ නැ කියන එකයි මගේ අදහස. වෘත්තීය සංගම් ඉතින් කොයි කාලෙත් කවදත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුත් එක්ක රණ්ඩු සරුවල් වෙලා තියෙනවා. ඒක ගැන අපිට එච්චර වාදිවාද කරන්න දෙයක් නැහැ. බෙහෙත් ගැන කතා කරන නිසා ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න මම තව කාරණාවක් කතා කරන්න කැමැති. බෙහෙත් ශාලා ගැන ලංකාව පුරාම විශාල වශයෙන් බෙහෙත් ශාලා පද්ධතියක් ෆාමසි ව්‍යාප්ත වෙලා තිබෙනවා. මේ ෆාමසියක් ආරම්භ කරන්න ඖෂධ වේදියෙක් අවශ්‍යයි. ඖෂධ වේදියෙක් නැතුව ඒ ෆාමසි බලපත්‍රයක් දෙන්නේ නැහැ. නමුත් මේ ෆාමසිවල බෙහෙත් ශාලාවල 8000කට වැඩි පිරිසක් වැඩ කරනවා මේ ඖෂධ ශාලා සහායකයෝ හැටියට. විශාල පිරිසක්. සමහර ඖෂධ ශාලා පවත්වාගෙන යන්නේ මේ නමට ඖෂධ වේදියා ඉන්නවා බලපත්‍රය ගන්නට. නමුත් මේ ඖෂධ ශාලා දුවන්නේ මේ ඖෂධ සහායකයන් අතරින්. මේක නීතියට ගැළපෙන දෙයක් නෙවෙයි. ඖෂධ නියාමන අධිකාරී පනතේ යම් යම් සංශෝධනත් අවශ්‍ය වෙලා තිබෙනවා. නමුත් ඖෂධ වේදියෙක් හිටියා මේ ඖෂධ ශාලා සහායකයෝ නැතුව මේ කාර්යබහුල ඖෂධ ශාලාවක් නාගරික මට්ටමේ තියෙනවා. හැන්දෑවට විශාල පිරිසක් එන ඖෂධ ශාලා පවත්වාගෙන යන්න බෑ. එම නිසා අද අවශ්‍ය වෙලා තිබෙනවා මෙන්න මේ ඊළඟ කණ්ඩායම. මෙන්න මේ ඖෂධ ශාලා සහායකයන් කියන පිරිස පුහුණුවක් දීලා ඒ අයත් මේ පනතෙන් පිළිගත් වෘත්තියක් බවට පත් කරගන්න. ඇත්තෙම අද මේක නොනිල වෘත්තියක් හැටියට හැම අද ගිහිල්ලා බලන්න ඕනම ඖෂධ ශාලාවක මේ ඖෂධ ශාලා පවත්වාගෙන යන්නේ ෆාමසි පවත්වාගෙන යන්නේ මේ ඖෂධ ශාලා සහායකයින්. ඒයට කිසිම වෘත්තීය සුදුසුකමක් මොකක්වත් නැහැ. නමුත් දැනට යම් යම් සංගම් ඉදිරිපත් වෙලා පාඨමාලා පවත්වලා විභාග පවත්වලා අපේ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ RPL ක්‍රමයේ යටතේ සහතික ලබා දීමත් තිබෙනවා. අපි පෙරේද මේ සියලුම සංගම් කැඳවලා ඖෂධ ශාලා හිමියන්ගේ සංගම්, ඖෂධ වේදීන්ගේ සංගම් වගේ වෘත්තීය සමිති එකතු කරගෙන ඉවරලා ඖෂධ නියාමන අධිකාරී නිලධාරී මහත්වරු එකතු වෙලා අපි මේ ගැන ක්‍රමයක් කතා කළා. අපි යෝජනා කරන්නේ මේ ඖෂධ ශාලා සහායකයන් ෆාමසි ටෙක්නීසියන් හැටියට, ඒ කියන්නේ ග්‍රේඩ් කිරීලක් අවශ්‍ය නම් ඒ වර්ග කිරීමකුත් කරලා, නැත්නම් ඖෂධ සහායකයන් හැටියට මේ අයට පාඨමාලාව පවත්වලා ඉවරලා NVQ සාතිකයක් දීලා මේ 8000කට වැඩි පිරිස නිසි පරිදි මේ වෘත්තික පිළිගැනීමක් මේ අයට ලබා දෙන්න කියන එක තමයි අපේ ඉල්ලීම වෙලා තිබෙන්නේ. මොකද වෘත්තීය පුහුණු අමාත්‍යාංශය හැටියට අපට පැවිල්ලා තිබෙන වගකීම තමයි සමාජයේ කිසියම් වෘත්තීන් පැනනගිනවා නම්, වෘත්තීන් පැනනගින්න එහෙමයි, වෘත්තීන් පැනනගිනවා නම් ඒවා අනුරාගෙන ඒවා විධිමත් නියාමනයකට ලක් කරන්න කියලා. ඉතින් අපි මේ කටයුත්තට අත තියෙනවා. පුරුදු පරිදි ඖෂධ වේදීන් බය වෙන්න ඕනේ නැ, මේ ඒගොල්ලන්ගේ ජොබ් එකට තට්ටු කරන්නයි මේ හදන්නේ කියලා. ඖෂධ වේදියේ යටතේ තමයි ෆාමසියක් තියෙන්න ඕනි. ඒ පිළිගැනීම යටතේ මේ ඖෂධ සහායකෙන් නිසි පරිදි අඳුරාගෙන ඒ අයට පාඨමාලා දීලා ඒ වෘත්තියත් නියාමනය කිරීම සඳහා අපට පුළුවන් අපේ අමාත්‍යාංශයේ අපේ නයිට් ආයතනයේ හෝ වෘත්තීය පුහුණු අධිකාරියේ සහයෝගය ලැබලා දෙන්න. මෙච්චර කාලයක් මේ කටයුත්ත නොනිල වශයෙන් කරපු අපිට ගුරුවරු හැටියට නිදිමත බඳව ගන්න පුළුවන්. ඔබතුමා ඒ අදාළ කරන 50 සංශෝධනය කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගින් මේ 8000කට වැඩි පිරිසටත් වෘත්තික පිළිගැනීමක් ලක්කරන්න කටයුතු කරන්න කියලා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ සෞඛ්‍ය සේවයේ දියුණු කිරීම සඳහා ලංකාවේ ඉතිහාසයේ කිසිම සෞඛ්‍ය ඇමතිවරයෙක් නොතබපු ඉදිරි පියවර තබලා ලබාගත් ගෞරවය වගේම ඒ ගෞරවයත් ඔබතුමාට මේ වෘත්තිකයන්ගෙන් සහ උන්ගෙන් යැපෙන පවුල් වලින් සහ පොදුවේ මේ බේසාලා කර්මාන්තෙන් ඒ සියලු දෙනාගෙම ලැබෙයි කියලා මම මේ වෙලාවේ සඳහන් කරන්න කැමැති. බොහොම ස්තුතියි මට මේ කෙටි වේලාවක් ලබා දීම සම්බන්ධයෙන්.
ස්තුතියි ගරු විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි 12ක් තිබෙනවා.
අත්කැති ගරු සභාපතිතුමනි ශ්‍රියාන වික්‍රමගරු මන්ත්‍රීතුමියගේ වේලාව. ගරු සභාපතිතුමනි, අද දිනේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ විෂයක් ගැන කතා කරන වෙලාවේ සෞඛ්‍ය ඇමතිතුමා සභාවේ ඉන්න වෙලාවේ එතුමාගේ දැඩි අවධානය යොමු කළ යුතු කාරණයක් පිළිබඳව මම වැඩි උනන්දුවක් දක්වනවා. අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරෝග්‍ය ශාලා ඉදිකිරීම, යටිතල පහසුකම් සැපයීම්, එවැගේම බෙහෙත් ද්‍රව්‍ය සැපයීම් වෙනදට වැඩිය ඉදිරි මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ කරුණු පිළිබඳව අපි සතුටු වෙනවා. හැබැයි ඒකම ගරු ඇමතිතුමනි, හොඳ ඉස්පිරිතාලෙට ගිහිල්ලා ලෝකේ තියෙන හොඳම බේත අපිට කවුද නියම කරන්නේ? අපිට ඒ බේත ගැන දන්න කෙනෙක්ද ඒ බේත නියම කරන්නේ? ඒ රෝගයට ඒ බේත ලියන්න නිර්දේශ කරන්න ඒ වෛද්‍යවරයාට දැනුම තියෙනවද? අද ලෝකේ හැමතැනම තියෙන ප්‍රශ්නේ යටිතල පහසුකම් වලට වැඩිය දියුණු රටවල් වල ක්වොලිටි, මේ තත්ත්වයේ පිළිබඳව දියුණුවක් වෘත්තිය තියෙන්නට ඕන. දැන් පහුගිය කාලේ අපි දැක්කා අවුරුදු 3ක් තිස්සේ අපේ රටේ වෛද්‍ය ශාස්ත්‍රය, විශ්වවිද්‍යාල ශාස්ත්‍රය අකර්මණ්‍ය වෙලා තිබුණා සයිටම් ප්‍රශ්නේ නිසා. ඒකෙදි කතා වුණ මතු කරපු කාරණය තමයි මේ වෛද්‍යවරයෙක් වීම සඳහා අවශ්‍ය ගුණාත්මක වටිනාකම තියෙන්න ඕන කියලා. ඒක අපි කවුරුත් පිළිගන්නවා. මොකද අපි කවුරුත් අසනීප වුණාට පස්සේ, අපි කාටවත් යන්නෙන්න තැනක් නැතුණාට පස්සේ අවසානට යන්නේ වෛද්‍යවරයා ළඟට. දැන් මේ වෛද්‍යවරු සම්බන්ධව තියෙන පනත 1927 බ්‍රිතාන්‍ය පාලනයේ සමයේ සම්මත කරපු පනත. මේක යල් පැන ගියපු පනතක්. මේකේ අඩුපාඩුකම් බොහොමයක් තියෙනවා. අනිතක මේ පනත කිසි පිළිවෙලකට හදපු එකක් නෙවෙයි, බොහොම කලබලයට හදලා ඒක මෙඩිකල් ප්‍රැක්ටිෂනර්ස්, ෆාමසිස්, මිඩ්වයිස්, නර්සස් ඕඩිනන්සස් නම්බර් 26 of 1927. අවුරුදු 92ක් වෙනවා. මේක ඇතුළට වෛද්‍ය වෘත්තිකයෝ ඇතුල් කරලා තියෙනවා, ඖෂධ වේදියෝ ඇතුල් කරලා තියෙනවා, එතකොට විනමු මාතාවන් ඇතුල් කරලා තියෙනවා, හෙදියන් ඇතුල් කරලා තියෙනවා. මේ ඔක්කොටම බලපාන පොදු නීතියකින් තමයි මේක හදලා තියෙන්නේ. මේ පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මේ වෙනකොට මතුවලා තියෙනවා. විශේෂයෙන්ම අධිකරණය විසින් දීපු යම් අර්ථ නිරූපණයක් එක්ක ගරු ඇමතිතුමා දන්නවා, මේ දවස් කීපයකට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් ලබා දුන්නා අංක 119/2019 කියලා. ඒකේ පෙස්සංකරු එස්.එ. සම්රාත් වගඋත්තරකරුවන් විදිහට වෛද්‍ය සභාවත් ගරු සෞඛ්‍ය ඇමතිතුමා ඇතුළු තවත් කීප දෙනෙක් වගඋත්තරකරුව කරලා තියෙනවා. දැන් මේකෙදි මතුවන ප්‍රශ්නය තමයි ගරු සභාපතිතුමනි, මේ තීන්දුවේ ප්‍රතිඵලයක් විදිහට වෛද්‍ය සභාවේ වෛද්‍යවරු විදිහට 20 දෙනෙක් ලියාපදිංචි කරන්න ඕන. ඒගොල්ලන් අර මුල් තාවකාලික ලියාපදිංචි යටතේ 20 දෙනෙක් ලියාපදිංචි කරන්න ඕන. දැන් ගරු සභාපතිතුමනි, මල් ළඟ තියෙනවා ඒ 20 දෙනාගෙම නන් ලැයිස්තුවයි ඒ 20 දෙනාගේ සුදුසුකම්. දැන් මේ 20 දෙනාගෙන් ගරු ඇමතිතුමනි, උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා නැති අය දෙන්නෙක් ඉන්නවා. එතකොට උසස් පෙළ විභාගයට වාඩි වෙලා විෂයන් 3ම අසමත්, එහෙම අය ඉන්නවා 7 දෙනෙක්. S1ක් විතරක්, එක විෂයකට විතරක් සාමාර්ථයක් ලබලා උසස් පෙළ ගත්ත අය එක්කෙනෙකුත් ඉන්නවා. ඊළඟට S2ක් ගත්ත අය 3 දෙනෙක් ඉන්නවා. C1යි S1යි ගත්ත දෙන්නෙක් ඉන්නවා. A1යි C1යි ගත් එක්කෙනෙක් ඉන්නවා, B1යි S1යි ගත් එක්කෙනෙක් ඉන්නවා, A1 විතරක් ගත් එක්කෙනෙක් ඉන්නවා. උසස් පෙළ නොමැතිව සුදුසුකම් වෛද්‍ය විභාගයේ උපාධිය සඳහා සුදුසුකම් විභාගයට ලියපු එක්කෙනෙක් ඉන්නවා. දැන් මේ කිසි කෙනෙකුට මේ වගේ සුදුසුකමක් යටතේ අපේ රටේ වෛද්‍යවරයෙක් විදිහට ලියාපදිංචි වෙන්න බෑ. එතකොට මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒකට හේතුව විදිහට ශ්‍රේෂ්ඨාධිකරණය යම් යම් කාරණා පෙන්වලා තියෙනවා. මං ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරනවා අදාළ කොටසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවේ. ඊට පෙර ගරු සභාපතිතුමනි, මම මේ නඩු තීන්දුව සභාගත කරනවා. මේ නඩු තීන්දුවේ කියනවා the pre-entry qualification said to have been imposed by the first respondent, that is the medical council, and set out in the document mark in 1 R specifies that The medical students admitted to the medical school shall have 3 passes in biology, chemistry, physics, mathematics, with at least 2 credit passes in those subjects at the GCA level or an equivalent examination approved by the Sri Lanka Medical Council prior to entry to the medical school. එතකොට දැන් මේ එක සුදුසුකමක්වත් මේ 20 දෙනාගෙන් එක්කෙනෙකුටවත් නැහැ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා මේ ඔක්කොම ඇත්ත. හැබැයි අපිට කරන්න දෙයක් නැහැ. අපි නීති හදන්නේ නැහැ. අපි නීති අර්ථ නිරූපණය කරනවා. නීති හදන්න බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි අදාළ ඇමතිතුමාටයි. එතකොට මේ පාර්ලිමේන්තුවයි අදාළ ඇමතිතුමයි මේක හදාගන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? ඒක නිසා මේ 20 දෙනෙකුට අපේ රටේ උසස් පෙළ ඒ තුන ගත්ත ළමයි දස දහස් ගානක් ගෙවල් වල ඉන්නවා. ඔවුන්ට කිසිම වෛද්‍ය වෘත්තිය ගැන හිතන්නවත් බැරි අය ඉන්නවා. ඉසෙට් කෝ එක අනුව තමයි තෝරලා ගන්න. නමුත් මේ 20 දෙනා ලංකාවේ විශ්වවිද්‍යාලවල නෙවෙයි වෙනත් රටවල් වල විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ලංකාවේ උසස් පෙළ විෂයන් තුනම අසමත් වෙලා සමහරු උසස් පෙළ ලියන්නෙත් නැතුව චීනේ, බෙලාරුස්, රසියා, බංග්ලාදේශ් ඒ වගේ රටවල් වලට ගිහිල්ලා මේ වෛද්‍ය උපාධියක් සල්ලි වියදම් කරලා අරන් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ගරු සභාපතිතුමනි මේ ලේඛනේ බලපුවාම අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන අනාගතයේ විශාල බයක් ඇති වෙනවා. දැන් මේකේ එක උදාහරණයක් මම ගත්තොත් එක තැනැත්තෙක් මේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන්නයි කියපු තැනැත්තා ලැට්වියාවේ වෛද්‍ය උපාධිය සමත් වෙලා තියෙන්නේ 2010යි. දැන් 2019 අවුරුදු 19ක් ගිහිල්ලා තියෙනවා මෙයා වෛද්‍ය උපාධිය අරගෙන. එතකොට ඔහු අපේ රටේ වෛද්‍ය කවුන්සිලයේ මණ්ඩලය විසින් ලියාපදිංචි කරාට පස්සේ ඔහු අපේ සෞඛ්‍ය සේවයට ඇතුල් වෙනවා. එතකොට අවුරුදු 9කට කලින් වෛද්‍ය උපාධියක් මූලික සුදුසුකම් නැතුව විදේශ රටක මුදල් තියෙන නිසා මුදල් වියදම් කරලා වෛද්‍ය උපාධියක් අරගෙන ආවිලා අවුරුදු 9කට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු තීන්දුවක් පාවිච්චි කරලා ඒ බලය මත ඔහු වෛද්‍යවරයෙක් වෙනවා. ඔබතුමාට මම ගරු සභාපතිතුමාගෙන් අහන ඔබතුමාට විශ්වාසයක් තියෙනවද මේ වගේ වෛද්‍යවරයෙක්ගෙන් උණට එම්බිරිසාට බේතක් ගන්න? මං හිතන්නේ මේ රටේ කාටවත් අපේ සෞඛ්‍ය ගරු සෞඛ්‍ය ඇමතිතුමාටවත් ඒ විශ්වාසය නැහැ. ඒක නිසා අද වෛද්‍ය ශාස්ත්‍රය තුළ බරපතල අර්ගලයක් මතුවලා තිබෙනවා. මේක කාලයක් තිස්සේ වුණා නොයෙකුත් හේතු නිසා. වරද කාගෙද කියලා හොයන එක ගැන නෙවෙයි මම කතා කරන්නේ, මේක කොහොමද නිවැරදි කරන්න ඕන කියලා. දැන් සයිටම් වෛද්‍ය විද්‍යාලය පටන් ගත්ත අවස්ථාවෙත් ඒ වගේ ප්‍රශ්න තිබුණා. කොහොමාරි අවුරුදු 3කට පස්සේ අපි හුඟක් උත්සාහ කරලා විසඳුවා. හැබැයි මූලික සුදුසුකම ගරු සෞඛ්‍යමෙතුමානි මූලික සුදුසුකම නැතුව කවුරුවත් පොතලාවල විශ්වවිද්‍යාලයට අපි අනුබද්ධ කරගත්තේ නැහැ. ඒ නිසා ඒ සියලු දෙනාටම මූලික සුදුසුකම තියෙනවා. ඒ අනුව අපේ රටේ ඒ වෛද්‍ය වෘත්තිය පිළිබඳව ඒ ප්‍රශස්තභාවය පිළිබඳව අපිට සතුටු වෙන්න පුළුවන්. හැබැයි දැන් මේ තියෙන මේ සිද්ධ වෙමින් පවතින විකෘතිය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේක වහාම නිවැරදි නොකළොත් මේක අවුරුදු 92කට කලින් සම්මත කරපු පනතක්. අනිත් එක මේ වෛද්‍ය සභාව මට පේන්නේ බොහොම නිෂ්ක්‍රීය සභාවක්. දැන් අපේ තියෙනවා නීතිඥ වෘත්තියේ කවුන්සිල් ඔෆ් ලීගල් එඩුකේෂන්. එතකොට අපි නීති උපාධියක් ලෝකෙ රටෙක් යම් රටක විශ්වවිද්‍යාලයක අපි පිළිගන්නවා නම් අපේ විශ්වවිද්‍යාලය හොයලා බලනවා. එතකොට ඒකේ තියෙන මූලික සුදුසුකම් අපේ රටේ අපි පිළිගන්න මූලික සුදුසුකම් ද ඒගොල්ලන් පිළිගන්නේ. එතකොට යම් කාලයකදී ඒ විශ්වවිද්‍යාලයේ ප්‍රමිතිය වැටිලා තියෙනවා නම් අඩු වෙලා තියෙනවා නම් අපි ඒ විශ්වවිද්‍යාලය ඩීලිස්ට් කරනවා, කපා හරිනවා. නමුත් අපේ රටේ වෛද්‍ය සභාව විසින් මේක නොකරපු එකේ බරපතල ප්‍රශ්නය තමයි අද වෛද්‍ය ශාස්ත්‍රයට වෛද්‍යවරු විදියට ඇතුළත් වෙන්නේ කිසිසේත් සුදුසුකමක් නැති උදවිය ඇතුල් වෙනවා. එතන මේ උදවියගෙන් ප්‍රතිකාර ගන්න අපේ රටේ ජනතාවට ඕගර්තු ඇමතුමා.
ඇමතුමා මයික් බලනවා, ඒගොල්ලෝ යනවා ඔක්කොම කරනවා. ඒ වගේම දැන් ඇමරිකාවේ තිබෙනවා ආයතනයක් ඒ මගින් දීලා තියෙනවා මේ කරන ස්ටෑන්ඩර්ඩ්ස්, ඒවත් ඔක්කොම බලනවා. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ දැන් සමහර රටවල් වල තියෙනවා ප්‍රී මෙඩිකල් කියලා වෙනම කෝස්යක් කරලා යුනිවර්සිටි එකේ ගන්න. දැන් මේක අද ඊයේ නෙවෙයි, එදා ඉඳලාම මේ වගේ ප්‍රී මෙඩිකල් කෝසස් කරලා මේගොල්ලෝ පිළි අරගෙන තියෙනවා මෙඩිකල් කවුන්සිල් එක. එතකොට ඒකින්ද තමයි ඒගොල්ලෝ උසාවි ගියේ. ඒගොල්ලන්ගේ
පොයින්ට් දරු ඇමතුමා කියන කාරණය මම පිළිගන්නවා. මේ ලෑස්තුව
මේ පිළිබඳවත් ඇමතුමා දැන් අපි ලෑස්ති කළ දැන් අපි කමිටි එකක් අපොයින්ට් කරලා මේ අලුතෙන්ම ඇක්ට් එක හදන්න ලෑස්ති කළ තියෙනවා. ඔබතුමාත් උදව් කරන්නේ.
ඔව් අනිවාර්යෙන්. දැන් ගරු ඇමතුමනි ඔබතුමා කියපු කාරණය පිළිගන්නවා. දැන් මම මේ 20 දෙනාගේ ලැයිස්තුව සභාගත කරනවා ගරු සභාපතිතුමනි. දැන් ගරු ඇමතිතුමා කියපු විදිහට අර ප්‍රී ක්වොලිෆිකේෂන් ෆෝ මෙඩිකල් ඩිග්‍රි එහෙම කරපු එක්කෙනෙක් විතරයි මේ ලැයිස්තු ඉන්නේ. අනිත් 19 දෙනාටම නැහැ. එතකොට මේ උදවියද අපිට අපේ වෛද්‍යවරයෝ විදිහට අපිට ප්‍රතිකාර කරන්න යන්නේ අනාගතේදී. ඒ නිසා මේක බරපතල කාරණයක්. මම ඔබතුමාට යෝජනා කරනවා මේ නඩු තීන්දුව ක්‍රියාත්මක මේ නඩු තීන්දුව මත මේ ලියාපදිංචි කිරීමට කලින් ශනික පියවරක් ඔබතුමා ගත යුතුව තිබෙනවා ගරු සෞඛ්‍ය ඇමතිතුමා විදිහට. මොකද අපි මේ දනුදෙනු කරන්නේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක. ඒ නිසා ඔබතුමාට ලොකු වගකීමක් පැවරලා තියෙනවා. අපි ඕනම සහයෝගයක් දෙන්න සූදානම්. අපි මේකට මේ දුර්වලකම වෛද්‍ය සභාව තුළ පවතිනත් ගරු ඇමතිතුමනි හේතුවක් තියෙනවා. ඒක තමයි දිගින් දිගටම ගරු ඇමතිතුමල්ලා සෞඛ්‍ය ශාස්ත්‍රය බාර අර ආවම සුදුසුකම් ගැසට් කරන්නේ නැහැ. 2010 ගරු නිමල් සිරිපාලද සිල්ලා ඇමතිතුමා සෞඛ්‍ය ඇමති වෙලා ඉන්න කාලේ ගැසට් කරා.
ඇමෙන්ඩ්මන්ට් එක 2C1S කියන එක.
දැන් ගරු ඇමතිතුමනි නෑ.
ඒක තීන්දුවත් එක ඒක එනවා. ඒක හුඟක් කල් තියුණා මේ ඇටර්නි ජෙනරල් එකේ අපේ ලීගල් සෙක්ෂන් එකේ හිර වෙලා.
ඒකේ ගරු ඇමතිතුමනි ඒක පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන. ඒ ගැසට් පත්‍රය නිකුත් කරද්දී 3:2 කියන එක අවම සුදුසුකම විදියට ගැසට් කරා. කරලා දින කීපයක් ඇතුළත ඒ ගැසට් එක එතුමාගේ කාලේ අවලංගු කරා. නමුත් නිමල් සිරිපාල ගරු ඇමතිතුමාගේ කාලේ. ඔව් ඊට පස්සේ අපි පහුගිය කාලේ ඔය සයිටම් ප්‍රශ්නෙත් එක්ක අපිට සිද්ධ වුණා S3 අවම සුදුසුකම විදියට පිළිගන්න හේතුව සමහර දුෂ්කර දිස්ත්‍රික්කවලින් 2013 2012 වගේ කාල සීමාවල් වල S3 න් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපිට සයිටම් ප්‍රශ්නෙදිත් S3 මූලික සුදුසුකම් විදියට ගත්තේ. නමුත් මේ කාරණේ ඊටම බරපතලයි සහ හදිසි ඔබතුමාට තමයි බලේ තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ මූලික සුදුසුකම ප්‍රකාශයට පත් කරලා ගැසට් පත්‍රයේ පළ කළොත් එතකොට මෙඩිකල් කවුන්සිල් එක යම් කිසි සංශෝධනයකට ලක් කරන්න සිද්ධ වෙනවා. ඒ සුදුසුකම නැති කිසි කෙනෙක් ලියාපදිංචි කිරීම වළක්වාලන්න. එහෙම නොකරොත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉදිරියේදී බරපතල ප්‍රශ්නවලට අපි කොතරම් මහජන මුදල් වියදම් කරත් ඔබතුමා කොච්චර කාලේ වැය කෙරුවත් අන්තිමට ලෙඩුන්ට යන්න වෙන්නේ වෛද්‍යවරු නොවන. දැන් ඔබතුමාට මම උදාහරණයක් කියන්නම්. මෙතන ඉන්නවා මේ 2010 වෛද්‍ය උපාධිය බෙලාරුස් වල නැත්නම් ලැට්වියා වල සමත් වෙලා කියලා 2019 අවුරුදු 9කට ඇවිල්ලා පස්සේ ලියාපදිංචි කරනවා at 16 විභාගේ 80 වතාවක් ලියනවා. දැන් ගරු සභාපතිතුමනි at 16 80 වතාවක් ලියපු මිනිස්සෙක් අපේ රටේ වෛද්‍යවරයෙක් විදිහට පිළිගන්න ඕනද? අපේ රටේ වෛද්‍ය විෂයන්වලට විද්‍යා විෂයන්වලට A3 සමත් වෙච්ච කී ලක්ෂයක් ඉන්නවද? ඉතින් ඒක නිසා මේ ශාස්ත්‍රය පිළිබඳව මේ මිල අඩු කිරීමේ මගින් ජනතාවට සහනේ සලසා දෙන එක හොඳයි. අපි අගය කරනවා. නමුත් ඒ සලසා දීම තුළ ජනතාවට ඒකේ ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. අපිට ප්‍රතිකාර කරන්නේ සුදුසුකම් නැති වෛද්‍යවරුණා. ඉතින් ඒක නිසා රජයක් විදියට කුමන රජයක් තිබුණත් වගකීමක් තියෙනවා මේක නිවැරදි කරන්න. මම යෝජනා කරනවා ගරු ඇමතිතුමාට මේ 1929 පනත වහාම සංශෝධනය කරලා ඒ අවශ්‍ය අවම සුදුසුකම් ගැසට් පත්‍රයකින් නිකුත් කරලා ඒ වගේම විදේශීය විශ්වවිද්‍යාල වලින් වෛද්‍ය උපාධියක් ලබා ගන්නවනම් ඒ සඳහා හරි ප්‍රමිතියක් හරි නිර්දේශ ඇතුළත් ප්‍රමිතියක් අපි ඇති කරන්න ඕනේ. අපි අපේ නීති විද්‍යාලයේ ඒ සභාවේ තියෙනවා ඒක. අපි ඒක ක්‍රියාත්මක කරනවා. නමුත් වෛද්‍ය සභාවේ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වෛද්‍ය සභාව මට නම් පේන්නේ බොහෝ දුරට අකර්මණ්‍ය තමන්ගේ වගකීම් අවම වශයෙන් ඉටු කරන ආයතනයක් විදියට. ඉතින් වෛද්‍ය වෘත්තියේ දෙන සමාජිකයේ වෛද්‍යවරු මේකේ සමාජිකත්වයේ දරන ගමන් තමන්ගේ වගකීම පැහැරහරිනවා නම් මේක බරපතල කාරණයක් විදියට අපි සැලකිල්ලට ගන්නට ඕන. මම විශ්වාස කරනවා ගරු ඇමතිතුමා ඒ නිවැරදි කරන්න කටයුතු කරයි කියලා අවශ්‍ය වුණ සහයෝගයක් අපි ඒ සම්බන්ධව දෙන්න කටයුතු කරනවා. ඒ නම ඒ නම් 20 ඇතුළත් ලේඛනයක් ගරු සභාපතිතුමනි මම මේ අවස්ථාවේදී සභාගත කරනවා. ඒකම ගරු සභාපතිතුමනි මේ විෂයට අදාළ නොවුනත් දැනට සමාජයේ කතාවට ලක්වෙච්ච ජනතාව කලබලයට පත්වෙච්ච කාරණයක් මේ ඇමරිකාවේ තානාපතිතුමිය අපේ රටේ හමුදාව හමුදාපතිවරු පත් කරන්න උපදෙස් දෙන්න ඇවිල්ලා ඉන්නවා. ඇමරිකාවේ හිටියා බොහොම වැදගත් තානාපතිවරු අපේ රටේ ඇවිල්ලා රොබර්ට් ඔබ්ලේක් වගේ බොහොම ගෞරවනීය තානාපතිවරු අපේ රටේ බරපතල ත්‍රස්තවාදී යුද්ධ තියෙන වකවානුවේ අපිට හුඟක් උදව් කරපු රටක්. නමුත් මේ අවස්ථාවේදී ඇමරිකානු තානාපතිනියගේ ක්‍රියාකලාපය අපි දැඩි ලෙස හෙලා දකින්න ඕනේ. ඒක ජනාධිපතිවරයා විදිහට, විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදිහට, ආණ්ඩුව විදිහට වගකීම බාර ගන්න ඕනේ. පෞගේ කාලේ අපි දැක්කා සමහර රටවල් වල විදේශ තානාපතිවරු මහකොමසාරිස්ලා මේ රටට ආපුවම තාමත් ඒගොල්ලෝ හිතන්නේ මේ රට තාම ඒගොල්ලන්ගේ කොලණියක් කියලා. ඇමරිකාවේ තානාපතිතුමියට අමතක වෙලා ඇති, එතුමියගේ ඇමරිකාවත් කාලයක් මහ බ්‍රිතාන්‍ය කොලණියක් වෙලා තිබුණා. 1776 වෙනකන් ඒක කොලණියක්. ඒ කාලේ මහ බ්‍රිතාන්‍ය නියෝග දුන්නා අහවලා හමුදාපතිවරයා පත් කරන්න, අහවලා ඉවත් කරන්න කියලා. හැබැයි අපි ස්වාධීන ස්වෛරී රාජ්‍ය, අපි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අසම් කරලා තියෙන්නේ ඇමරිකාව හා සමාන ස්වාධිපත්‍යක් ස්වාධීනත්වයක් අපිට තියෙනවයි කියලා පිළි අරගෙන තමයි ඒක රට කුඩාද ලොකුද කියන එක අදාළ නැහැ. අපේ ස්වාධිපත්‍යයේ ස්වාධීනත්වයේ ප්‍රමාණය සමානයි. We are equal before any other, like any other country. That's, we are not seconded to any country, whether that is because that they have the economic powers, they have the wealth, they have the war powers. Those are not materials to us. Now when there has to be a commander of army to be appointed, it is a discretionary power that has been vested in the commander of armed forces. That's by operation of law in terms of Article 32. The president has that exclusive authority to decide that who shall be the army commander, that nobody can interfere into that. එතකොට මේ වගේ තත්ත්වයක් තියෙනකොට ඇමරිකාවේ තානාපතිනි කියනවා නම් එයා බොහොම කලබලයට, එයා මේ පිළිබඳව විමසිල්ලෙන් ඉන්නවා කියලා අපේ රටේ හමුදාපති පත් කිරීම පිළිබඳව එහෙමනම් අපිට කියන්න පුළුවන්නේ ඇමරිකාව ගිහිල්ලා ඇෆ්ගනිස්තානයේ මිනී මැරුවා, ඉරාකයේ ගිහිල්ලා මිනී මැරුවා, ලිබියාවට ගිහිල්ලා බෝම්බ දාලා මැරුවා. එතකොට අපිට අපේ තානාපති ගිහිල්ලා කිව්වොත් ඇමරිකාවේ නිව්යෝක් වල ට්‍රම්ප් මහත්තයාට අපි විමසිල්ලෙන් ඉන්නේ ඔබ අහවලා මේ යුද්ධයට සම්බන්ධ චෝදනා තියන අය පත් කරයිද කියලා හමුදාපතිවරයා විදිහට. අපේ තානාපතිවරයා ගිහිල්ලා ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එහෙම කිව්වොත් කොහොමද වෙන්නේ? එතකොට ගරු සභාපතිතුමනි දැන් අපිට යුද අපරාධ චෝදනා තියෙනවයි කියලා යෝජනාවක් ඉදිරිපත් කර ඇමරිකාව ජිනීව මානව හිමිකම් කමිටුවට. ඒ ඇමරිකාව ජිනීව මානව හිමිකම් කමිටුවේ සමාජිකයන්ෙන් ඉල්ලලස් වෙනවා. ඒ ඉල්ලලස් වෙන්නේ ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් ආරක්ෂා කරන්න තියෙන ආයතන පිළිබඳව ඇමරිකාවට විශ්වාසයක් නැහැ. එතකොට ඒ අය අපිට විරුද්ධව චෝදනා ගෙනල්ලා ඒ මානව හිමිකම් කොමිෂන් සභාවේ සමාජිකත්වෙනුත් ඉල්ලලස් වෙලා දැන් මොකද්ද ඇමරිකානු තානාපතිනියට තියෙන ප්‍රශ්නේ අපේ රටේ මේ මානව හිමිකම් සම්බන්ධව? දැන් එහෙම මානව හිමිකම් උල්ලංඝනය වෙලා නම් ඒගොල්ලන්ගේ වගකීමක් තිබුණ ඒක ඉදිරියට ගෙනියන්නේ. නමුත් අපේ රටේ විදේශ කටයුතු ඇමතිතුමාගේ තිබුණු නිවට ප්‍රතිපත්තිය නිසා, රට රණවිරුව පාවා දීමේ ප්‍රතිපත්තිය නිසා ජිනීව කියලා සමදායකත්වයක් ලබා දීලා සමනුග්‍රාහකයක්. දැන් ඒක පාවිච්චි කරලා, ඒ නිවටකම පාවිච්චි කරලා ඇමරිකාවට අපිට නියෝග දෙන්න බලයක් නැහැ. අපේ හමුදාපතිවරු වෙන්න ඕන කවුද, කොහොමද ඒක පත් කරන්න ඕන කියලා. ඒක බරපතල කාරණයක්. ඒ පිළිබඳ රජයේ ආණ්ඩුවකට තියෙන ඕන ප්‍රතිපත්තියක්. දැන් මේ වගේම අපි දැක්ක පෞගේ කාලේ 2017 ජූලි මාසේ 29 වෙනිදා අපි හම්බන්තොට වරාය ගිවිසුමක් අත්සන් කරලා චීන රජයට අයිති සමාගමකට දුන්නා. ඒක දෙනකම්ම චීනයේ ස්ථානාපතිවරයාත් මේ විදිහටම තමයි මේ හැසිරුණේ අපේ රටේ. ඔහු හැමතැනටම ගියා. හැම ආයතනෙටම ගිහිල්ලා බලපෑම් කරා. හැම දෙයකටම මැදිහත් වුණා. මැදිහත් වෙලා බලපෑම් කරලා ආණ්ඩුව දනගස්සලා හම්බන්තොට වරාය ඩැහැගත්තා අවුරුදු 99 එකට. දැන් ඒ ක්‍රමයේම තමයි දැන් ඇමරිකානු තානාපතිතුමියත් මේක අධ්‍යයනය කරලා වෙන්න ඇති. අද සෝපා ගිවිසුම අස්සම් කරගන්නකම් ඇක්සා ගිවිසුම අස්සම් කරගන්නකම් ඒක යටදී අපේ වරායවල් අපේ ඉඩම්වල බලය ඒගොල්ලන්ගේ ඇමරිකාවේ හමුදාවේ නිලධාරීන්ට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් උදා වෙන තෙක් ඇමරිකාව අපිට බලපෑම් කරනවා. ඒ බලපෑම් කිරීමේ ප්‍රතිඵලය බලපෑම් කිරීමේ අරමුණ මොකක්ද කියලා අපේ ආණ්ඩුවට ඒ පිළිබඳ අදහසක් තියෙනවද කියලා අපිට ගැටලුවක් තියෙනවා. දැක්මක් තියෙනවද කියලා ගැටලුවක් තියෙනවා. ඒකට උත්තර දෙන්න කෙනෙක් නැහැ. අද අපේ රට එක පැත්තකින් අරාජිකයි. ඒක නිසා තමයි මේ හැමතැනම බෝම්බ පිපිරුවේ. අවුරුදු 3කට කලින් අපි කිව්වා මේක වෙයි කියලා මේ පාර්ලිමේන්තුවේ දා. ඒ කාලේ අපිට ගැහුවා. දැන් අද රටත් අරාජිකයි ආණ්ඩුවකුත් නැහැ. අද විදේශ කටයුතු අමාත්‍යාංශයකුත් නැහැ. අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ සියලු තීන්දුව තීරණ ගන්නේ මුදල් අමාත්‍යාංශය ඉඳගෙන. මේ මුදල් අමාත්‍යාංශයේ ඉඳන් මේ කරන පාවාදීම තුල මම ගෞරවයෙන් ඉල්ලනවා මේ ආණ්ඩුවේ වගකීතු උදවිය විශේෂයෙන්ම ජනාධිපති සහ අගමැති මේ රටේ ජනතාවට ඇමරිකාවේ තානාපතිවරියගේ වගකීම් රහිත ප්‍රකාශය පිළිබඳව උත්තර බඳින්න ඕනයි කියලා. බොහොම ස්තුතියි සභාපති.